නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්.
තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උබතෝ දණ්ඩකේන චේපි භික්ඛවේ කකචේන චෝරා ඕරකා අංගමංගානි ඔක්කන්තේයං තත්‍රාපි යෝ මනේ මනෝ පදෝසෙය්‍ය නමේසෝ තේන සමාචන කරෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි අපි මේ භාවනා වැඩමුළුවේ ධර්මදේශනා මාලාවක් වශයෙන් පවත්වනවා. ඒ මුළු ධර්මදේශනා මාලාවටම මූලික තේමා වශයෙන් නැත්නම් මාතෘකා වශයෙන් තියාගත්තේ මහා හත්තිපදෝපම සූත්‍රය. මේ සූත්‍රයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සවැත්ව ජේතවනාරාමේ සර්වචනන්සේ වැඩ ඉන්න සමයක අවස්ථාවක් ඇති කරගන්නවා. ඒ සමගව එකට භවනා කරන අනිකුත් තමන් වහන්සේගේ සම්බ්‍රහ්මචාරින් වහන්සේලාට මේ ධර්මීය ගැඹුරක් මතු කරලා දෙන්න. එතෙන්දී උන්වහන්සේගේ ප්‍රධාන තේමාව වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මතක් කර දීමක් කරන්නයි. නැත්නම් අලුත් විදියකට කියලා දෙන්නයි. ඒකෙන් පාඩමක් කරන් දෙන්නයි. ඒ අනුව මේ චතුරාර්ය සත්‍යය කියන්නේ දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, මාර්ග සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය කියලා විස්තර කරලා එයින් මේ භාවනා කරන කෙනෙකුට ප්‍රධාන අවධානය යොමු විය යුත්තේ නැත්නම් වැඩ කරන කොටස විය යුත්තේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය පමණක් බවත් තේරුම් කරලා දෙන්න. ඒ දුක්ඛ සත්‍ය පිළිබඳව නොදන්නා කරුණු විස්තර කරලා දෙන්නයි මේ සූත්‍රයේ මුල් කොටස පාවිච්චි කරන්නේ. ඒ අනුව අපි පසුගිය දවස් කීපයේම දුක්ඛ සත්‍යය ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ අපේ ඉන්ද්‍රන් හා ගැටෙන රූප කොටස නිසායි, එයින් ඇතිවෙන වේදනා නිසායි, එයින් ඇතිවෙන හැඟීම් නිසායි, අපි ඒ විශේෂ කරන සංස්කරණ නිසායි, හිත නිසායි. එයින් පරිබාහිරව කිසිම තැනක වේදනාවක් නැහැ. ඒ නිසා අපිට සමීප වෙන, ආසන්න වෙන, අපි අඳුනා ගන්න කොටස් ටික තමයි අපිට දුක් දෙන්නේ. අපි ඇත්තට මේව අඳුනා ගන්නේ නම් දුක නැති කරන්නයි, සැප ලබා ගන්නයි. ඔය තවසානේ විහිං ලංකරගත්ත දේවල් වලින් තමයි දුක දෙන්නේ කියන එක බොහොම මේ ධර්මානුකූලව විස්තර කරනවා. ඒ රූප කොටාස තුපස් රූප උපාදාන ස්කන්ධය වශයෙන් අරගෙන උපාදාන කරන රූප අජ්ජාත්තික වශයෙන් උත් ඊට පරිබාහින රූප බහිද්ධා වශයෙන් උත් අරගෙන මේ කොටාස දෙකේම තියෙන පටවියාපෝ තීජෝ වායෝ කියලා කොටස් හතර ඒව උපාදා රූපත් සමග අත්විඳින්න පුළුවන් ක්‍රමයකට එහෙම නැත්නම් කෙනෙකුට කරුණාලයක රටුණු ගැලක් අරගෙන ලියලා පෙන්නන්න පුළුවන් ක්‍රමයකට සංසන්දනය කරලා බලන්න පුළුවන් ක්‍රමයකට පෙන්නනවා. මේ පෙන්නීමේදී මේ ඇතුළත ශරීරය කියා ගන්න එකේ තියෙන හරියක් තියෙන්නේ නැත්නම් රූප කියන කොටසේ තියෙන හරියක් තියෙන්නේ මේ පටවිය ආපෝ තේජෝ කියලා බෙදන්න පුළුවන් කොටස් මිස මේ බෙදිය නොහැකි කිසිවකුත් තේ නැති බවත් එයින් අද්දකිය හැකි නැත්නම් අධ්‍යාත්මික වූ කයයි අජත්තම් පච්චත්තම් කියන විදිහට ප්‍රත්‍යක්ෂ වශයෙන් අද්දකිය හැකි කොටස අද්දකලා ශක්ති ප්‍රමාණයක් අද්දකලා ඒ තියෙන්නේ රූප කියලා ගත්තාම මේ හතර විතරයි. ඒ හතරෙන් පරිබාහිර වූ වෙනමම ජීවිතයක් වෙනමම ස්ත්‍රී ගතියක් වෙනමම පුරුෂ ගතියක් වෙනමම සත්වයක් පුද්ගලයක් නැති කියන බවට යනකම්ම නැත්නම් ඒ තාක්ම ඒක විසඳ කරගෙන බලන්නේ කියලා කයි උගන්නන්නේ. ඒ නිසා අපි ඒ කෘත්‍යය මූලික අධ්‍යාපනයක් නැති ආධුනික ආධිකාම්මික යෝගාවචරයට ගැලපෙන්න කරන්නේ රූපකයේ පුංචි කොටහක් වෙන් කරගෙන අරමුණු කරගෙන කියලා කියන්නේ කොටහක් අරමුණු කරගෙන ඒක හකිතාක්තරට සවිස්තරව වැලීමේ ඒ පුංචි කොටසේ මේ පඨවි ආපෝ තේජෝ වෙන් කරගන්න අතරම ඒ පඨවි ආපෝ තේජෝ වලින් වෙනස් යමක් ආත්මයයි කිය හැකි සාරයක් වශයෙන් ගත හැකි එහෙම නැත්නම් සත්‍යයක් මමෙක් පුද්ගලෙක් ඉත්‍යාවක් පුරුෂයෙක් වගේ කර හැකි දෙයක්ද කියලා කියද බැලුවොත් පටන් ගන්නකොට නම් තියෙනවා ඉන්නවා ඒ ඉන්න කෙනා තමයි මේ භාවනා කරන්නේ එයා තමයි මේ කොටසක් වෙන් කරගෙන තියෙන කියන 100%ක්ම ආත්ම සංඥාවෙන් තමයි බහි. චෝත් කරගෙන කරගෙන යනකොට වෙන්නේ මොකද්ද? ඔච්චර විෂිත කරලා බැලුවත්, විෂිතුරු කරලා බැලුවත්, වෙන් කර කර බැලුවත් එහෙම දැක ගන්න පුළුවන් ආත්ම ස්වરૂපයක් ජීවියෙක් සත්වයෙක් නැත්නම් සත්ව කොටසකට ඇතුළු වෙන සාරමණඩයක් මොකක්වත් නැහැ. ඒකට හොඳම නිදර්ශනය තමයි මේ ඇතුළත වැඩ කරන මේ පඨවි ආපෝ තේජෝ වගේ බාහිරේ වැඩ කරන පඨවි ආපෝ තේජෝ කියන දේවල් දිහා කරන භෞතික විද්‍යාත්මක පරීක්ෂණවල ඇතුළෙන් තමයි තෝරා ගන්නලද අරමුණෙහි කෙරෙන ආධ්‍යාත්මික පරීක්ෂණවල කිසිම වෙනසක් නැහැ කියන එක තේරෙනවා. එච්චරයි ඒක අවසානයේ තියන තියෙන එච්චරයි භෞතික විද්‍යාඥයෙක් භෞතික විද්‍යාකාරයකට ගිහිල්ලා ඒ ඝන ද්‍රව වායු තේජ කියන මේ හතරට යොදන අවධානයේදී එයා පටන් ගන්නකොටම දන්නවා ඒකේ ආත්මයක් නැහැ කියලා අවිඥානිකයි ඒවා පිළිබඳව දිග ඵලල උස මිතිකන් ගුණාගුණ කොයිනවා වගේ ඇත්තලද තියෙනවයි ගත්තාම ඒ ටිකමයි. ඒ වගේම කොච්චර උනන්දුවෙන් උත්සාහ කරත් අච්චත්තම් පච්චත්තම් කියන විදිහට ආධ්‍යාත්මිකව ප්‍රත්‍යක්ෂ කළ හැකි වුණත් අර කියන විදිහට ඉස්ත්‍රි පුරුෂ ගති නැති වෙනකොට ඒ පුද්ගලයා තුළ බුදුම විදිහට ලෑස්තිලා ගිය පමණක් මේක පිළිබඳව තියෙන තද බැඳීම තද ආශාව නැත්නම් මේක එක්ක හඳුනා ගන්නා ගතිය එන්නේ දුරස් වෙන්න පටන් අරගන්න. මේ දුරස් වීම තමයි භාවනා කරනකොට බොහෝ විට අපිට අදහා ගන්න බැරි හිතා ගන්න බැරි දේ. ඒ දුරස් වීම නොවලක් යකි සිදු වෙනවා. අවධානය ගැඹුරු වෙන්න වෙන්න අවධානය විචිතුරු වෙන්න වෙන්න ඒක මේකේ මමයි කියලා ගන්න දෙයක් මගේ කියලා ගන්න දෙයක් ආත්මයක් කියලා ගන්න දෙයක් නැති බවට හිත ලැහැත්ති කරගෙන ගිය කෙනාට වෙන විදිහට කියනවා නම් සෝතානම ගිය කෙනාට ඒක ජයග්‍රහණයක් සහ සතුටක් ඇති කර දෙනවා. නිත්‍ය සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුභ සංඥාවෙන් කුමර කුමරි ශාප විඳපු ඇත්තන්ට භවනා කරන්න කරන්න සහලවන්න පටන් ගන්නවා. අර ඉස්ථාගෙන ගිය පදනම මමය කියන පදනම ආත්මය කියන පදනම උතු විචේත විදුරු භණ්ඩයක් වල ගහුව වගේ කලින් කියන්න පටන් ගන්නවා කැඩි කැඩි යන්න පටන් ගන්නවා. ඉතින් ඇත්ත භවනා කරන ගමන් අර කැඩෙන දේවල් නැවත නැවතත් පිළියම් කර කර පුදුවාන් තරම් මේ ආත්ම හැඟීම මමයනේ මේක මැද සාරයක් තියෙනවා කියන ඒ තර්ක ඥාණයෙන් ගන්න ප්‍රයත්න භාවනාවෙන් පින්නන දේ අතර පටලැවිලිනවා ගැටුම් ඇති වෙනවා. මූල ඥාන නැත්තම් එතන මූල දැනුම නැත්තම් ඒ වගේම ලෑස්ති නැත්තම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන එක පිළිගන්න ලෑස්ති නැත්තම් එනිසා ඊවෙනි භාවනා කරන්න පුළුවන් තරම් ධර්ම දේශනා මාර්ගයේ ධර්ම සාකච්ඡා මාර්ගයේ මතු කරලා දෙන්න උත්සාහ කරනවා. මේ භාවනා කරනකොට ටික ඒ මම නැති ස්වභාවය ආත්මයක් නැති ස්වභාවය ස්ත්‍රී පුරුෂකත් නිවි මේක තියෙන්නේ හුදු භෞතික විද්‍යාවක් බව පිළිගන්නා තරමට විද්‍යාව කුල වෙන්න කියලා පිළිගන්නා තරමට ආර්ය පරිශීලනයක් වඩපත් කරගන්න ඒක තුමේ මමයා පෝෂණය කරන්න ආත්මය පෝෂණය කරන්න මම තමයි ඉදරම් පිනවන අදාසින් ගියොත් එතන තර්කයෙන්ම පෙන්නලා දෙන්න පුළුවන් පරස්පර ගතියක් තියෙනවා. ඒ වුණොත් හරියට
ගලන ගංගාවක එක දිවලක් විතරක් ඉස්සර වෙලා යන්න ගියොත් එහෙම වෙන්නේ මොකද්ද? අනිකුත් තාත්පස තියෙන දිවල් එක හැපීම නිසා දිය සුලි බාටපත් කරලා විලෝපණය වෙනවා. ඒ වගේ තමයි එක පැත්තකින් භාවනා කරනකොට මේ ආත්මේ නැති වෙන බව, මම ආයේ නැති වෙන බව, ඊගදීන ආලය පිටින බව දන්නේ නැතුව ඒක නැවත නැවතත් තනවනන ගත්තොත් ආයසකස් කරන ගත්තොත් ඔය දියසුලි වගේ දේවල් ඇවිල භාවනාදී හරි වෙහෙස කර තත්වරටපත් වෙනවා. ඒකට හේතුව අර කලින්ම අනිච්ච සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව වගේ පුරුදු කරල නැත්තම් මේ භාවනාවේදී ඊ වගේ දුෂ්කරතාවට පහළ වෙනවා. නිකන් සාමාන්‍ය සංස්කෘතිගත ලකුණු වලට බලුවොත් බටහිර සංකල්ප බොහෝ විට කාමසිකාලිකාණු යෝගයට බරව ගත කරන්නේ තාක්ෂණියත් සෑම දෙයක්ම යොදා ගන්න ඉදරම් පිනවීමට. ඉති යැත්තු භාවනා කරනකොට මේ විදිහේ අනාත්ම ලකුණු පහළ වෙනකොට පුදුමාකාර විදිහේ අතුලත ගැටුමක් ඇති වෙනවා. ඉති ඒක නිසා අයුවා මානසික තත්ත්ව වශයෙන් යැත්තු හඳුනාගෙන ඉන්නවා. උදාහරණයක් වශයෙන් කියනොනම් ඒ ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් කියනවා හොඳ පැත්ත, ලස්සන පැත්ත, ආස්තික පැත්ත කියන්න පුළුවන් භාෂාවක්. ඒකෙන් අමාරුයි නාස්තිකත්වයේ වෙන අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මත්වය වර්ණකයි. ඉතින් ඒක නිසා භාෂාව හැදිලා තියෙන්නේ, සංස්කෘතිය හැදිලා තියෙන්නේ, પરම්පරා ගානක් ඇවිල්ලා තියෙන්නේ මේ ආත්ම පෝෂණයේ අදහසින් නිසා. භාවනා කරනකොට මේ සංස්කෘතික පසුබිම, භාෂාමය ව්‍යාකරණය හිත ලෑස්ති නැති නැති නිසා එයත් භාවනා කොච්චර උනන්දුවෙන් කරන්න ගියත් බොහෝ විට පටලැවිලට ඇති වෙනවා. ඊට පස්සේ අපි ආසියාකරයේ නැත්නම් මේ ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල නාස්තික දෙයක් විස්තර කරන්න පුළුවන් පාලි භාෂාව වගේ උත්පත්ති අපිට තිබුණා. ඒ වගේම ලද්දා පටන් කෝපි එකක් වුණොත් කෝපි බිම වැටෙනත් අනේ අනිච්චක් යන පුරුදු වෙච්ච අපට භාවනා කරන්නේ නැති නිසා, ඒක ඔප්පු කරන්න භාවනා කරන්නේ නැති නිසා ඒ නැත්තං ඒ තියෙන සංස්කෘතික ලක්ෂණ වලින් කිසි වැඩක් නැතුව යනවා. ඉතින් ඒ නිසා මේ දෙක එකතු වෙච්ච මොකද්ද මේ දෙක සංස්කෘතික වශයෙන් පසුබිම ඇති ඉවෙන දෙයක් විස්තර කරන්න පුළුවන් භාෂාවකට උරුමයක් ඇති කෙනෙක් භාවනා කරනවා කියලා කිව්වහම ඒක මහා පුදුමාකාර වටිනාකමක් ඇති දෙයක් වඩපත් වෙනවා. ඒ කිනේකට පමණයි පුළුවන් වෙන්නේ. එතකොට මේ සර්වචන ආදේ පෙන්නපු විදිහට එක ජීවිතයක් ඇතුළත මේ වෙනස්කම් ටික සිදුවිලා පරිණාමයක් සිදුවිලා කෙලවරක් දැක ගන්න පුළුවන් වෙනවා. අනේ කරන කෙලවරක් දකිනකොට මොකද වෙන්නේ? මේ භාවනා ගැඹුරට යනකොට යනකොට තමන් භාෂාවක් පුරුදු කර ගන්නවා. මේ අත්දකින්න සෑම අත්දැකීමක් වෙයි. උදාහරණයක් කියනනම් පරියංකේදී මූල කර්මස්ථානයේ අත්දකින්නවා. සක්මන් කරනකොට ඒ පියවර තබන හැටි අත්දකින්නවා. එදිනදා ජීවිතයේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා පන්තියේදී වැඩ කරනකොට පුළුවන් තරම් ඒ වැඩ කරන දේවල් අත්දකින්නකොට ඒ සියරම මේ පටවියාපෝ තීජෝ වායෝ වශයෙන් දැක ගන්න අසුලුව භාවනා කරන පටන් ගත්තොත් නැත්නම් දැනුමෙන් ඒකට ඒ විදිහට උදව් ආධාර දුන්නොත් අන්තිමට මේක නිකන් ජීවර යන්ත්‍රයක් වාගේ නැත්නම් රූකඩයක් වාගේ නැත්නම් මේ සාමාන්‍ය ස්වයංක්‍රීය යන්ත්‍රයක් වාගේ තමයි දකින්න පුළුවන් මේ. අන්නේම දකින්න සර්වඥා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙනවා එකකින් ඇති වෙන සමාජික බලපෑම, එකකින් ඇති වෙන හැඟුම් අතර වෙනසක් ඇති වෙනවා. අර මම මාගේය කියලා මේ කොටසක් මට ව්‍යාපෝතීජෝ වාය කොටස් ටිකක් අරගෙන ඒකම සැපපිනිසත් මම ආයනේ පිනිසත් ආත්මේ පිනිසත් ඇති කරගන්න එකනාගේ උපා මේ ගැටුම එකටික කියන ගතිය, ඒ වගේම ප්‍රතික්‍රියා කරන ගතිය බොහෝම ඔලොමලව පැනනවා. යම් කෙනෙක්ගේ මේක ධාතු පමණයි, ඒක නිසා මේක ධාතු වශයෙන් දැක ගන්න එකයි කරන්න ඕනේ කියලා පේනවනම් සාරාම්භය කියන එකටික කියන ගතිය, එකටික කරන ගතිය ප්‍රතික්‍රියාවේ එන්ටෙන් ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒකදී ඒ පසුගිය දේශනාවලදී ඒ පට වියාපෝතේජෝ කියන එක එක ධාතු පෙන්වනකොටම සාරිපුත්‍ර සාංශය තනින් තන පෙන්ලා දුන්නා. මේ විදිහට භාවනා කරන කෙනෙකුට කටුක වූ ගොරෝසු වූ නුරුස්නාසුළු වචනකින් බැනුම් අහන්න සිද්ධ වෙනකොට ඒ පුත්කලයේ අර පරණ පුරුදු තාලෙට වනින කෙනාට වෛර කරන්නත් කියන එකට පත් උත්තර දෙන්නත් ගැටුමක් කරන වෙනුවට ඒ ගැටුමේ ඉන්නේ මේ ඇසීම සිද්ධ වෙන්නේ කණේය ඉන්න මෙන්න මේ වගේ වැඩ පිළිවෙලක් මේක වෙන්නේ කියලා ඒ සත්‍යය ඇති වෙන හැටි තමන්ට අච්චත්තම් පච්චත්තම් කියන විදිහට ආධ්‍යාත්මිකව ප්‍රත්‍යක්ෂ කළ හැටි දේවල් වලට ආර්ය පරිශනක ස්වරූපෙන් හිතව ගන්න ගත්තොත් ඒ පුත්කලයේ කියන්නේ බැනුමින් ලබන පීඩාව අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම නැවත හැරිලා එකට එක නොකිය නිසා වයින් කෙනාටත් ඒක යාදෙන්න තුව යනවා. ඒකට ඒකේ හමාර වෙනවා. වැඩේ සිටි හමාර වෙනවා. ඒක සතුටක් යනවා හංශේ ප්‍රකාශ කරනවා සච්චී නීරේසි අත්තානං කංසෝ උපහතා යතා ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝ තේන විජ්ජති කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ විකංශ භාණ්ඩයක් තියානිනවා භාවනා කරනකොට ශබ්ද කරන්නට. ඒකට එක සැරයක් ගහපුවාම ඒක හදලා තියෙන්නේ නින්නාද වෙන්න. ඒකින් කිනි ශබ්දයක් පිට වෙනවා. ඒ ශබ්දේ ඒක ගැහුවට පස්සේ දිගට පැතිරෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක අපි ඒ නිසා තියානිනවා සීනුවක් වශයෙන්. ඉතින් ඒකට එකක් අහපුවාම දෙක තුනක් දිගට එක් පවත් කරනවා. ඒක සැරයයි තට්ටු කරන්නේ විනාඩියක් දෙක තුනකට පත්තු කරනවා. මේ ඒ නින්නාද දෙනවා. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරන මේක බිඳිලා නම් අපි දැනගන්නේ කොහොමද අර වගේ නින්නාද දෙන ගතිය නැහැ. පැලිරක් ගිය කංශ භාණ්ඩයක් වගේ. ඒක තට්ටු කරපුවාම බොල් හඳක් නගිනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා අපට ආත්මය দমনය කරන්නයි කියලා කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ. කැඩිච්ච නැති කංශ භාණ්ඩය කියලා කියන්නේ පූර්ණ ආත්ම සංඥාවක් සහිත පූර්ණ මමත්වයක් සහිත අනික් කිසි කෙනෙක්ගේ දේකට අනුකම්පා නොකරන උපාරම්භ රහිත සහිත එකට එක කියන සහිත චර්යාවක්. ඉතින් එහෙම කෙනාට කවුරු හරි මොනවාට කියපු ගමන් දිගින් දිගට දෙකින් දිගට සැලෙන්න පටන් ගන්නවා. එකට එක කියන පටන් අර ගන්නවා. අන්තිමදීක වචන නෙමෙයි අතපය නිගාන මට්ටමට එනවා. නමුත් ඒක තමයි කැඩිච්ච භාණ්ඩයක් වගේ ගැහුවට ඒකෙන් ශබ්ද නොදී බොල් හඳන ගන්න ගත්තොත් නින්නාද නොදෙන තත්ත්වෙට ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන අපි කවුරු අපිට වින්න සතු කරුවා අපෙන් නෙවෙයි ඒකට නින්නාද නැගින්නේ කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ හිත පුරුදු කරන්න කියලා කියනවා. ඉතින් එහෙම කරනකොට එහෙම කරන්න බෑ. අර කියන විදිය ධාතු මනස්කාර පිළිබඳ හැඟීමක් නැත්නම් සතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඇයි මේ හික්පීම කරන්න කියන එක දන්නේ නැත්නම් හිතන්නේ නෝන්ජක්කමක් කියලා. හිතන්නේ බය අඩුකමක් කියලා. එහෙනම් ඕන කෙනෙක් ඇවිල්ලා ඕන දෙයක් කරනකොට කර්මනේ ඉන්දස් කියන්නේ කියලා වාද නගනවා. ඒ භාවනා කරනකොට ඒක අනිත් පැත්තෙන් කිය හැකියි. මේක ධාතු මත්තනම් නිස්සත්ත නිජීව තත්ත්වයක් නම් තියෙන්නේ දක්ෂකම විය යුත්තේ කවුරු ඇවිල්ලා කුප්පණ්ඩ හැදුවත් කිපෙන්නේ නැතුව ඉන්න එකයි. ඒ සඳහා මේ කුප්පණ්ඩ හදන්නේ කොහොමද සද්ධයක් මාර්ගයෙන් එහෙම නැත්නම් අතිම්පයි ඒ එන sannivedanaya එන දැනීම ධාතු වශයෙන් බලන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට අර ප්‍රතික්‍රියා කරන වෙනුවට එහෙම නැත්නම් එකට එක කියන වෙනුවට මේ වෙලාවේදී මාතෘල සිටුවේන්නේ මොකද්ද කියලා අජ්ජත්තම් පච්චත්තම් කියන විදිහට ආධ්‍යාත්මික වශයෙන් ප්‍රත්‍යක්ෂවස් කරන්නේ මොකද්ද කියලා බැලුවොත් ඒ පුද්ගලයාට තේරෙයි මේ වගේ වෙලාවක එකට එක කියන්නේ යෑමේ මොන තරම් කර්ම රාශියක් රැස් වෙනවද කාය දුස්චත්ත වචී දුස්චත්ත සිද්ධ වෙනවද එතන අනෙක් කෙනාට දඬුවම කෙසේ වුණත් තමයි විශාල කර්ම රාශියක් රැස් කරගන්න. කවදා හෝ නැවත මේ කර්ම විපාක දෙනකොට අපි නැවතත් අර වගේ කිසිම හේතුවක් නැතුව තොස්සහන තත්පත් වෙනවා. අහසෙන් ඉන්න වගේ ඉන්න පටන් අරගන්නවා. මෙන්න මේ වෙලාවේදී මම මේ කර්මයක් ගෙවෙන වෙලාවක හෝ අලුතින් ඉගෙන ගන්න මම නේ කර්ම රැස් කරන්නේ මම කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ මට තට්ටු කරාට ඒක නිඥාත නොදෙන සිට හැසිරෙන්න ඕනේ කියලා හික්මනේ කෙනා අනික් කෙනෙක් උපැවුවත් ඒ කර්ම රැස් නොකර ගැනීමේ ප්‍රයත්නයකට යනවා. ඉතින් මෙතනදී මම මතු කරන්න කැමති වෙන්නේ මේක සරුවත්ත දේශනාවක් වුණාට මේක ක්‍රියාවක් කරලා ඒක අත්දකින්න මැත්තමට ඉන්න පුළුවන් වෙන විපස්සනා යෝග අවශ්‍යතාවු විතරයි. අනික ඕනම කෙනෙක් මේකට විරුද්ධව වාදන ගන්නත් පුළුවන්. මේක නෝන්ජල්කමක්, මේක බය අඩු ගතියක්. මෙහෙම කරලා අපිට ඉන්න බැරිව මිනිස්සු ඔළුවට අත හොදයි කියලා අපි මේ පුදුම විදිහට ඔලමුල වෙනවා. උපාරම්භ කියන විදිහට එක ටික කියන්න යන ගතිය තියෙනවා. යම් කිසි විදිහට ධාතු මනසිකාට කිය කෙනෙකුට තේරෙන පටන් අර ගන්නවා මේ වෙලාවේ කළ යුත්තක් බුදුහාමතෝ යෝජනා කරලයි මේ දේ කරන්න එපයි කියන්නේ. කළ යුත්ත මොකද්ද? එහෙම කවුරු හරි බයිනකොට Taman තුල සිදුවෙන දේ දිහා බලන්න. මොන වගේද වැටෙන්නේ කියලා. Taman ගෙන් ඒකට වහා ප්‍රතික්‍රියා වෙනවනම් ඒ කියන්නේ Taman රිමෝට් කන්ට්‍රෝල් එකකින් පාවිච්චි කරන මිනිසෙක් වගේ දාස භාවයට පත් වෙනවා. කවුරු මොන දේ කරුවත් ඒකට ප්‍රතික්‍රියා නොකර අනුන් ගොත්තම් මෙරිකුවාට තමන් ඒකෙන් සැලෙන්නේ නැති මට්ටමට යන්න පුළුවන් වෙනකොට තමයි අපිට ඔය ඉන්දිය සංවරයක් සීලයක් වගේ දෙයක් රැක ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපේ සීලය තියෙන්නේ අනුන්ගේ ප්‍රතිචාර මත, අනුන්ගේ ආකල්ප මත. භවනා කරනකොට විතරයි අපිට පුළුවන් වෙන්නේ ඇයි මෙහෙම කරන්නේ, ඇයි මෙහෙම කරන්නේ, මොකටද කවුරු හරි අපේ කුප්පණ්ඩ හදනකොට නපුරු නපු වචනකින් අපි ඒකෙන් අපිට වෙන දේ මතින් නතර වෙනවා. සුත්‍ය සුත්‍රමත්තම් භවිෂති කියලා එක පැහැදිලිම කියන්නත් පුළුවන්. අර බාහ්‍ය සූත්‍රයෙන් උපමාවක් අරගෙන ඇහිීම ඇහිීම මට්ටමින් නතර කරා. මේක මට කරපු නින්දාවක් ය මම වැරද්දක් කරලා නැතුව මං මේකට බැනුම් අහලිවල මම කරබන් හිටියොත් ඒක අනීතිය එහෙරත් පාඩම උගන්වන්න ඕනේ කියන සෑම දෙයකින්ම කෙරෙන්නේ මොකද? අර ආත්ම සංකල්පය වැඩි කරන එක නැතත් කර්ම රස කරන එක. විචාරකත සඳහන් කරනවා මේ වගේ වෙනකොට ඒ ශබ්ද ඇහිම නිසා ඇති වෙන ස්පර්ශය නැත්නම් ඒ ඇති වෙන අමිහිරි වේදනාව ඒන් ඇති වෙන සංඥාව හැඟීම එයි මත මේක වෙන්නේ කියන එක ඒ අනුව මම කරන දේ ඒකට ප්‍රතික්‍රියාව ඒවා එක එක වෙන් කර ගන්නා හිත වාගේ දේවල් හොඳට විචිත්‍රව බලන්න හොඳ වෙලාවක් මේක. මේ බලනකොට මේක මේ අනුන් විසින් මම නිවැරදි මට බඳිනවා කියන විචාර ගන්න සාමාන්‍ය බුද්ධිය වෙනුවට මේක මං කාට හරි තේරුමක් නැතුව කවදා හරි බැනපු එකක විපාක වාරයක් වගේ කියලා කල්පනා කරොත් එවැනි සංඥාවක් ගන්න. ඒක උත්තර හිතන්න බලන් හරි ඒ කර්මය දැන් නෙවෙයි අලුතෙන් ආයේ මේ මනස හිතන තරක් කරලා බැලලා අත් එක්ක කරස් කර ගන්න ඕනේ නැහැ කියලා ඉක්මීමේ මාර්ගයක් එනවා. ඊට වැඩි ටික දරුණුයි මේ ඊට පල්ලේ ආකාරි පුත්‍රයන් සඳහන් කරනවා එහෙම වචන කතා කරනවා විතරක් නෙමෙයි අතින් ගහනවා කටකපලින් සිං ගහනවා ලී පොළු වලින් ගහනවා කඩුවෙන් කොටනවා. අනේ ඒ වෙලාවට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් අර වනයෙන් දැනෙන වචනේ නපුරු වචනයෙන් කරන ඉවසීම වගේම ඉවසගෙන ඉන්න ඒ කාර්යිත වැඩි ටිකක් අර බරපතල ධාතු මනස කාර්යයක් තියෙන කෙනෙකුට තමයි කරන්න පුළුවන්. ඉතින් මේ තාකල් අපේ මේ විග්‍රහය යන්නේ බාහිර කෙනෙක් ඇවිල්ලා අපිට ගහන්නා වාගේ බාහිර කෙනෙක් ඇවිල්ලා අපිට බනින්නා වාගේ. මේකම තව පැත්තක් මේ සූත්‍රය කියෙන්නේ නැතුණාට ඉස්මතු කරන්න මම කැමතියි සාකච්ඡාවට ලක් කරගන්න. භාවනා කර කර ඉන්නකොට දෙවැන්නේක් නැතුවමත් ඔය වැඩේ වෙනවා. සමහර වෙලාවට එකපාරට උස්සලා බිම අතාරිනවා. එකපාරට පැත්තක් දැවෙන්න පටන් අරගන්නවා. එක පැත්තක් තනිකර නලියන්න පටන් අරගන්නවා. එහෙම නැත්නම් එක පැත්තක් අල්ලන් මිරිකනවා හොදි බහින කම්ම. පෝජාව එළියට එන කම මිරිකන් දානවා. හුස්ම ගන්න දෙන්න නැතුව අල්ලන් හදනවා. මේ වගේ එක එක පැති වලින් මේ භාවනා හොඳට කරගෙන අරමුණේම පවත්වද්දී සතියක් කියේදී මේ කොටස් කොටස් වෙන වෙනම වැඩ කරනවා. ඒවා පේන්නේ හරියට කවුරු හරි පිටිපස්සෙන් ඉඳලා කරනවා වගේ. ඇත් දෙක අල්ල බැලුවා කවුරක්වත් නැහැ. නමුත් ඇතුලෙන් එන අද්දකීම හරියටම සත්‍විච්ඡකඩයක් ගෙනලා තීන පුච්චනවා වගේ. ඒ නැත්තම් උලකින් දබල අඬිනවා වගේ. එහෙම නැත්තම් අයිස්කැලක් තිබ්බා වගේ. මෙන්න මේවා දිහා බලනකොට ඊට කලින් නැට පුංචි පුංචි කම්පන චංචල දිහා බලලා මේ ධාතුවක් කිපුනොත් මේ ධාතුව අපි මරණාසන්න හෝ මරණ සමාන දුකක් ඇති කරන කිපෙන් නැතුව තියෙනකොට ඔක්කොම සම්බර ඉන්නකොට ඒක ඇති සැපක් නැහැ. නමුත් දුක් නැති ගතිය තියෙනවා. එකක් හරි කිපුනොත් මේක කරන්නේ මොකද්ද? අපිට තද බල දුකක් ඇති වෙනවා. මේ ධාතු වැඩ කරන්නේ අපේ මන අපිට නෙවෙයි. ඒක වැඩ කරන්නේ ඒ න්‍යාය ධර්මික කාණුව. ඉතින් අපි මේ එනේන පුංචි කම්පන වලට සැලෙන්ටයි එහෙම නැත්නම් මේක කෙරුවේ කවුරු හරි වෙන්න ඇති මේ මට ඈතක ඉඳලා කවුරුද හුණියමක් කරලා වෙන්න ඇති එහෙම නැත්නම් කවුරු හරි කරලා පැනලා යන්න ඇති ආදි වශයෙන් හිතන්න පටන් ගැනීම තමයි අපේ තර්ක හිත කියලා කියන්නේ. නමුත් ධාතු මනසිකාට ගියේ කරන තේරෙනවා ඒ ධාතුව තනතුරුව ක්‍රියාවත් කරන පටන් අරගත්තට පස්සේ එයාට පුළුවන් අවේ මේ රූප ධර්ම නිසා නාම ධර්ම පාර කරවන්න. අපිට බය පාර කරවන්න පුළුවන්. අශරණකම පහර කරවන්න පුළුවන්. තනිකම පහර කරවන්න පුළුවන්. ඒකාකාරීකම පහර කරවන්න පුළුවන්. දීගසකම පහර කරවන්න පුළුවන්. ඒක සෑම දෙයක්ම අපි දකින්න අපේ ජීවිතේ බරපතල මේ පරාජ වාගේ. ඒක බලනකොට කාණික් නැහැ. ධාතු වල තියෙන සෙල්ලම ඉච්චරයි. එතන තුල ආත්මයක් නැහැ. ඒ නිසා ධාතු මනසිකාර දිගේ ඉස්සරහට යනකොට ඉස්සරහට නිස්සලා කතා කරමු. පටන් ගන්නකොට ඒ ආනාපානිය තුල කවදාකවත් නොදැක්ක සටහන්ස ආකාර පේන්න පටන් ගන්නවා. ඉතින් මේකම සමහරව බය කරන කාරණාවක් වඩපත් වෙනවා. ඔය ඉජජේට බලාගෙන ගියොත් බිබී බෑකලිම වේවා ආනාපානිය වේවා වම දකුණු වශයෙන් තියෙන පියවරේ වේවා සමීප වෙලා සාදර වෙලා උත්සන්න වෙලා ආසන්න වෙලා බැලුවොත් ඒක සාමාන්‍ය තියෙන එක ලොක් කරලා බලන කන්නඩේකින් දැක් පෙන්නවා වගේ පුදුමාකාර විදිහේ සක්‍රීය සජීවී බවක් පේන්න පටන් ගන්නවා. එහෙම පේන්න පටන් අරගත්තට පස්සේ නාසිකාග්‍රය විතරක් බලන ඉන්නේ කරන්නේ එතන විතරක් නෙවෙයි මුළු කය පුරාමත් මේ වගේ මේ වේග වැඩ කරන බව මේ විදුලි වේග වැඩ කරන බව ශක්ති වැඩ කරන බව තනි තනියම ඒව ක්‍රියාත්මක වෙන බව තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වෙනකොට නික සාමාන්‍ය උපදේශයක් වශයෙන් කියනවා මේ පටු චිත්‍රය පළල් චිත්‍රය පටු තිරය පුළුන් තිරයක් වඩපත් වුණාම පුළුවන් තරම් අර තමන් ගත්ත අරමුණේ පාතන්න බලන්න. හැබැයි අර පළල් තිරයේ පේනෙවුවා එච්චරම ප්‍රතික්ෂේප කරන්න හෝ මේ ගෙටෙන්න යන්න එපයි කියලා. ටෝච් එකක් ගහපුවාම පිටියට ඒ ටෝච් එකේ අර මැද තියෙන හොඳ සුදු තිත වගේම විශාල ලොකු රවමකුත් ආලෝකවත් කරනවා. ඒ මැද තියෙන සුදු තිත වගේ අපේ භාවනා කර්මස්ථානයේ විස්තර පේන අතර ටෝච් එක ආලෝකමත් කරන රවුමේ තියෙන විස්තරත් පේනවා. ඒකත් පේන්නේ ඒ කම්පන චංචල වශයෙන්. එතකොට මේ යෝගාචරය වාර්තා කරන්න කොහොමද මගේ අක ගැස්සුනා වම් පැත්ත නැචුනා වගේ පේනවා. එහෙම නැත්නම් ඒක පැත්තක් තඩිසුනා වගේ පේනවා. නැත්නම් තව පැත්තක හිරියන්නා වගේ පේනවා ආදි වශයෙන්. අර බබාගේ භාෂාවෙන් කතා කරන මේක කයට සම්බන්ධ කරලා. අර තමන්ගේ සම්මුතියට සම්බන්ධ කරලා. ඒක ගුරුතුමා මතක් කරනවා එහම අත හෙල්ලෙනවා කියන්නේ බා හෙලවීමක් විතරක් වශයෙන් දැක ගන්න බලන්න. අත පිච්චෙනවා කියන්නේ බා උණුසුමක් වශයෙන් දැක ගන්න බලන්න. සැලීමක් ආවොත් ඒ ඇඟිල්ලක් සැලෙනවා, පපුව සැලෙනවා, කන් සැලෙනවා කියන්නේ යන්නේපා. ඒ නම් වනන්දීම පැත්තක දාලා හුදු ධාතු. ඒකට කියනවා සබහාව කියලා. නැත්නම් භාව ලක්ෂණ කියලා කියනවා. අන්න ඒ විදිහට අර කයට සම්බන්ධ කරන්නේ නැතුව කම්පන චංචල උණුසුම් සිසිල් ගති වශයෙන් බලන්න පටන් අරගත්තොත් උළුවන් තරම් අපේ දැනුම පිවිතුරු වෙන්න පටන් ගන්නවා. ධාතු මනසිකාට බර වෙනවා. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට ඉස්සරහට ගිහිල්ලා විශේෂයෙන්ම මේ භංග ඥාන භය ඥාන කියන විදිහේ සඳහන් කරන ඔය විපස්සනා විහිලට යනකොට ඒක ඊටත් වඩා උත්සන්නව ආසන්නව පරීක්ෂා කරන අවස්ථාවක් එනවා. එතකොට තමයි අපිට පේන්න පටන් අරගන්නේ මේ මරන්න හදනවා වාගේ. හොඳටම දන්නවා මේක පිටකෙනෙක් ඇත්තෙම නැහැ කියලා. හොඳටම දන්නවා මේක ධාතුමයි කියලා. නමුත් ඉවසන්න බෑ මෙහෙම දේවල් වෙයිද භාවනාවක් කියලා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අද මේ ධර්ම දේශනාවට මාතෘකා කරව පහටේදී ආපනකොට මට හිතේ. ඒක සඳහන් කරන්නේ මේ වගේ චංචල කම්පන ඇතුළත නෙමෙයි පිටින් කවුරු හරි අපිට කරන වෙලාවෙදී කවුරු හරි දැක දැක දන දන අසාධාරණ විදිහට අපිට පහර දෙනවා අපේ කීර්ති නාමය විනාශ කරනවා නම් සීපත් කරන්න කියලා කියනවා සර්වචනාංශයේ හිටියපු මේ හරස් කීර්ති උපමාව. යම් කිසි කෙනෙක් හරහ දාලා හතුරන් දෙන්නේ පිටින් හරස් කීර්තිකින් කපලා අතපය වෙන් කරද්දී එයාට දෝෂ හිතක් පහළ වුණා නම් එයා සාසනය කරන්නෙක් නෙවෙයි කියලා.
බරපතල මේ මදාවියෝ දෙන්නේ තමන් පැත්ත දාලා හරස් කීචකින් කපනකොට කෑලි කෑලි වෙන් කරනකොටත් හිත ද්වේෂ සහගත වුණා නම් සර්වචන්සේ කියන්නේ එහෙනම් මේ ආශාසනය කරන කෙනෙක් නෙවෙයි. ඉතින් මේක සමහරලාට අපිට ටිකක් බරපතල විදිහටයි පේන්නේ මෙවුවා
වෙනවා නම් ඉතින් මානව අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් කන්නේ කොහොඳයි ඔය මිනිහට පැත්තට දාලා ඉන්න බෑ කියලා අපිට හිතේ. නමුත් ඕක බාහිරට වුණ සමාහලාට පරියන්කේදී වෙනවා. පුදුම විදිහට මේ ශරීරය මේ පරීක්ෂා කරන්න පටන් අර ගන්නවා. අනේ පරීක්ෂා කරන වෙලාවෙදී හොඳ ධාතු මනසිකාරයකින් එහෙම නැත්නම් මේ වෙන හැම දෙයක්ම මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියන හැඟීමෙන් දිනු කරපු එක්කනාට මේක හොදු අභියෝගයක් පරීක්ෂණයක් පාඩපත් වෙනවා. ඒක නිකන් ඡද්ද බල විදුලියක් වැදුනා වගේ මුළු ඇඟම මොකද්ද මේ අද්දකීම කරහය. ඉතින් උච්චන වේගින් එනකොට දරා ගන්න බැරි තත්යකට එන්න පටන් ගන්නවා. මේක භාවනාවද නැද්ද? නැත්නම් වෙන මොනවාරි වෙනස් වෙලාද? ඉතින් ඒක ආසන්න වෙලා නතර කරන එක හුඟක් කරන්නේ ඒක හරහා යවෙන්නේ. එහෙම නැත්නම් සමහර ලාවට පුංචි පොරුවක නැගලා ඔරු මේ මොහොත යනකොට වගේ විශාල කලක් උඩින් යනකොට හැමදේම කම්පන චංචල වෙන්න පටන් ගන්නවා. මොනම තැනක්වත් නතර කරන්න බෑ. එහෙම නැත්නම් එහෙමම ඉන්න තර එනියක් ගැහුවා වගේ පොළොව බිඳගෙන කාගෙන ඇතුළට යන්න පටන් ගන්නවා. සමහරකට උඩට අදින්න පටන් ගන්නවා. එනසම් පිටිපස්සෙන් කවුරු හරි පය තියලා තල්ලු කරන්න වගේ එන්න පටන් ගන්නවා. මේක එනකොට අර ධාතු මනසිකාරය හෝ නීචෝ හමස්මි නමීසෝ වත්ත නීතං මම. නීතං මම නමීසෝ නමී නේතං මම නේතෝ හමස්මි නමේතෝ අත්තා කියන එක සිංහලට කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බලන්න පටන් ගත්තොත් පේන පටන් ගන්නවා මේක ඇත්තටම මට අයිති දෙයක් නෙවෙයි කියලා. මේක තන්නේ කර ධාතු වැඩපිළිවෙලක් තියෙන්නේ. මේකමම කරනවා, මේකමම ආණ්ඩුපත්තු කරනවා, මේකමම තියාගන්නවා කියපු ගමන් මහා වගකීමක් එනවා, මහා බරක් වෙනවා. ඒක තමයි අපි සංසාර ගිනාවේ. හොත් මෙතනදී සරුවචන්සේ සඳහන් කරනවා ධාතුන්ගේ වැඩපිළිවෙල දිහා මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මේ නෙමෙයි කියලා බලන්න පටන් අරගත්තොත් මැරෙන්න ඉස්සෙල්ලා මේකේ තියෙන කෝලම් ටික මේකේ තියෙන නාඩගම් ටික බලන්න පුළුවන් වෙනවා. එතකොට කියන්න පුළුවන් මේ කියන බාහිර දෙන්නෙක් ඇවිල්ලා හරස් කියසකින් කපන්නා වගේ ඒ වැඩ කැලි ටිකක් මේක ඇතුලේ වෙන්න පටන් අරගන්නවා. ඒක වෙන්න පටන් අරගන්න ඉස්සෙල්ලා හැබැයි ඒකේ පොඩි පොඩි කැලි තැන් තැන් වල පෙන්නනවා පෙන්නලා අර වගේ දිගින් දිකට මේ දුක ව්‍යාධි දුක මරණ දුක ජරා දුක වගේ ව එක පරියන්කේදී එක පැය ඇතුළත පෙන්නකට යන පටන් ගන්නවා. ඒකෙදී මේ මට මතකයි මම ඉස්ලාම වාඩි වෙච්ච අවස්ථාවේදී භාවනාවකට හත්ත නමී ඒ මුනිජීතුමා තමයි පහනාවක මෙහෙ වැවි. එයා කිව්වේ යම් කිසි කෙනෙකුට අමරණීයත්වය දකින්න ඕනේ නම් එයා ඊට චිත්ත මොහොතකට කලින් හෝ මරණය අත්දකලා තියෙන්න ඕනේ. මරණය අත්දැකීමෙන් තමයි අමරණීයත්වයට යන්නේ කියලා. ඉතින් ඒක කියනකොටම සමහරු නැගිටලා යනවා යන්න මේක බෑ කරන්න කියලා. කට්ටිය බලන්න හදන්නේ මේ ඒවා වගේ කැපකිරීමකින් තොරව අමරණීයත්වයට යන්න තියෙන ක්‍රමයක්. නමුත් භාවනාවදි කරන්නේ මරණ හා සමාන දුක ඇති වෙන හැටි හොඳ සතියකින් හොඳ සමාධියකින් ඉන්නද්දි වෙන්න ආරිනු. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේක කියන්න හේතුව සාරිපුත්‍ර සාන්තික මතු කරන්න හේතුවත් මට වුණත් මෙහෙම කියන්න දෙන්නේ කිසිම කෙනෙක් කවදාකවත් භාවනාවකදී එහෙම දෙයක් වෙයි කියලා හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ දෝතින් අර ගන්න ගිහිල්ලා කෙලින්ම නිවනේ තැම්පත් කරලා තියයි කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපිට විඳිය යුතු ඒ සෑම දෙයක්ම ඒ සතියේ සමාධියේ යුක්තව දරාගෙන ඉන්නකොටත් ආත්ම සංඥාවෙන් බලනකොටත් ආත්ම සංඥාවෙන් බලනකොට ඒක උපාදාන වෙලා දුකක් වෙන බවත් සතියේ සමාධියේ යුක්තව ධාතුමනස්කාරයෙන් බලනකොට ඒක චේදවත් බවක් ජීවිතයට ආඩම්බරයක් නැත්නම් අපි කියන වීර්යවන්ත බවක් ඇති වෙන බවත් අතර වෙනස නම් මොනම විදියකින් බණකේ මිශ්‍ර කරන්න බෑ. ඒක නිසා මේ කියන විදියට යම් කිසි කෙනෙක් හරස් කියකින් මාව දමලා කැපුවත් මයිලඟ ද්වේෂයිතක් නෙවෙයි ඒ කපන හැටි දිහා මට බලන්න ඉන්න පුළුවන් කමක් ඇති වෙනවා නම් ඒකෙන් ඇති වෙන එවැනි දෙයක් දරා ගන්න පුළුවන් මානසිකත්වය දැන් බලන ඒ දකලත් නොසැලී ඉන කෙනෙක්ගේ මානසිකත්වය මේක පෙන්වන්නේ මේ ආරද්ධෝපපන මේ විරියම් භවිෂති මගේ වීර්ය අරබණලද වීර්ය අසල්ලී නම් සැලෙන්නේ නැහැ. ඒක හේමම් වෙදි බලන්න ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඒ මොකද ඊට ඉස්සෙල්ලා ඊට කිට්ටුවා සමාන දෙයක් දැකලා දැන් ලෑස්ති වෙලයි ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම කියනවා උපට්ඨිත සති අසම්මුත්තා. එළබුණා වූ සතිය කිසිම වෙලාවක සම්මෝස භාවයක් නැහැ. මේ තිබුණ මේ කැරෙන ගතියක් නැහැ. දිගටම එක දිගට පවතින සතියක් කියනවා. අර වීර්යයෙන් ආධාර ලැබපු සතිය එක දිගට පවතිනවා. පස්සද්ද කායෝ අසාරද්දෝ සමායිත චිත්තං. හිත පුදුම ප්‍රසාද ජනක ගතියක් තියෙන මේ Tamanට එන වේග චංචල ගති කම්පන ගති පෙළන ගති තවන ගති දිගටම බලන්න බලන්න තියෙනවා මම දැන් මේ දුක් සත්‍ය පිළිබඳව ඉදිරි ගමනක් යන්නේ කියලා. දුක හස්මනාත්ක දකිර දෙයක් කියලා. ඒ වගේ හොඳටම හිත පිටිපස්සේ දන්නවා පිටිපස්සේ කෙනෙක් නැහැ මේ ධාතුන්ගේ වැඩ පිළිවෙලක් යන. මෙන්න මේකට මූල දෙන්න දෙන්න අර කියන වීරිය පග්ගහිත විදිය නෙමෙයි පරිපූර්ණ වීර්යයක් වාටපත් වෙනවා. වැඩේ නම් මම අද ඉවර කරනවා. මම ජයකනුව දක්වම යනවා කියන විදිහේ මම මෙතෙක් කල් ගිහිලා ගෙද බාගෙට ඇහැරලා ගෙදර ගියා. දැන් මේක හැමදාම කරන්න බෑ. අද නම් මේක පුදංග තියෙන එක පුදලා ඉවර කරනවා කියන විදිහේ වීර්යයේ පරිපූර්ණත්වයකටපත් වෙනවා. ඒ වගේම සතිය අසම්මෝස භාවයටපත් වෙනවා. විචිත වෙලක් මගේ හිත සතිය කැඩෙන්නේ නැත්තම් තව ওই දිහාට ගියාටත් ඕක කැඩෙන්නේ නැහැ. මෙන්න විචිත කියනවා නම් මුද විශ්වාසයක් කරනවා මරණ මොහොතේදී සත්‍ය කියලා ගන්න ඕන තමයි. මුදේට සත්‍ය යුක්තෝ මේ මරණය අත්දකින්න පුළුවන්. ඒක මේ සාරිපුත්‍ර බුදුරජාණන් වහන්සේ ඉඟියක් කරනවා මේ රාහුල ස්වාමීන් වහන්සේට මතක් කරනවා රාහුලය ජීවත් වෙන කාලය තුළ ආනාපානය හොඳට අත්දකලා තිබුණා නම් ඒකේ තියෙන 11 ආකාරයම දැකලා තිබුණා නම් ඔබට අන්තිමට උස්ම යන එකත් චරිමක පස්සාසපි ඥානතෝ නිරුද්ධං මේ මගේ යන්නේ අන්තිම උස්ම කියලා දැක දැක දැන දැන යනවා මිසක් කවදාකවත් කලබල කංකල චංචල භාවයකට එන්නේ නැහැ. අද්දක පප්පි ගහන අඳන්න වෙන්නේ අයියෝ මැරෙනවා නේද කියලා දැක දැක දැන දැන යන්න පුළුවන් කියලා. ඒ නිකන් අටුවා කතාවක සඳහන් කරනවා සක්මන් මළු එක දිගට තියෙන මේ පිටියක පිටණියක ගුරුනාංශයේ ගෝලියෝ ටිකයි සක්මන් කර කර ඉන්නවලු හොඳට හඳ පායන තියෙනවා කිසි කෙනෙකුට කිසි කෙනෙක් කතා කරන්න නැතුව. ඒකට ගුරුනාංශයේ වයසක කෙනෙක් තනි ගොළු තරුණයි එහුවලු මම මේ සමාවෙන්න මේ කට්ටියට කරදර කරාට ඔයගොල්ලෝ මේ මැරෙන හැටි දැකලා තියෙනවා කියන්නේ. ජාරගොල්ල කලබල වුණාද මේ හොඳට සක්මන් කරනවායි ගුරුවරයා මේ මොකද කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු ටික එක නම මැරෙන හැටි දැකලා තියෙනවා කොහොම මැරෙන හැටි දැකලා තියෙනවා. ඒ මන් නිදාගෙන මැරෙනවා දැකලා තියෙනවා ඉඳගෙන ඉන්න හැටි මැරලා තියෙනවා දැකලා තියෙනවා. ආදි වශයෙන් කියලා ඉතින් අර මේ සක්මන කරලා සාකච්ඡා කරලා ඉතින්. එතකොට ගුරුවරයා හිතගෙන මැරලා දෙනවා දැකලා තියෙනවා. ඉතින් කට්ටිය නිකන් මේ හිතාගත්තලු මේ මොකද කියන්නේ කියලා බලාගන්න ඉ කියලා සක්මනේ ඉරක් ඇඳලා කියලා මං එහා කොණ්ඩ ගිහලා මෙතෙන්ට එනකොට මැරපයි. කිය බොහොම සීයෙන් එහා පැත්තට ගිහිල්ලා හැරිලා අර ඉරාවතන්ඩිනෝඩ මැරලා වැටුණා. ඒ තරම්ම දන්නවා තව පියවර මෙච්චරකින් මගේ මරණය සිද්ධ වෙනවා කියලා. ඒකත් අර භාවනා කරන අයට ආදර්ශයක් මිස කලබල වෙන්න දෙයක් නැහැ. ඩක්මක වෙන්න දෙයක් නැහැ. මරණය ඒ තරම්ම බයක් වෙන්නේ ලෑස්තිලා නැතුව ගියොත් තමයි. අපේ තියෙන කාදාකත් ඉවර නැති සම්බන්ධතාවයනේ. ඉතින් ඒ වගේ වෙලාවක මරණය සිද්ධ වුණොත් ඉතින් ඔක්කොම ගනුදෙනු මග ඉතින් එතකොට යන්න හිත දෙන්නේ නැහැ. ඉතින් ඔය ටික අරගෙනම තමයි යන්නේ. ගනුදෙනු ඉවර කරලා ලෑස්ති වෙලා ඉන්නවා නම් බය වෙන දෙයක් නැහැ. ඔය ඒකටම ආධාර වෙන කතාවක් සඳහන් වෙනවා අනාථ පිටික සිටුමාගේ පවුලේ අනාථ පිටික සිටුමා ඉස්ලාම සෝවාන් ආර්ය පුත්‍රයෙක් වඩපත් වුණා. ඊට පස්සේ මහා සුභද්‍රාව, චුල සුභද්‍රාව, සුමනාව කියන දරුවෝ තුන්දෙනාටම නිතරම කියලා දුන්න සංඝයා වහන්සේලා කිදෙට වඩම්මාගෙන දන් දීලා උපස්ථාන කරන හැටි හැමදාම 1500ක් 2000ක් අතර සංඝයා වහන්සේලාට පනවන ලද ආසනම තියනලු භාවනා මේ දානශාලාවේ ඕනම කෙනෙක් ආවොත් ඒ දානශාලාට කිර වාඩි වෙච්චාම චුල් මහා සුභද්‍රාව හරි චුල සුභද්‍රාව හරි සුමනාව හරි ගිහිල්ලා තාත්ත වෙනුවෙන් එකනේ අනාථ පිටික තුමාණන් වැඳලා වාඩි වෙලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ කියලා ප්‍රසක්ත කීල් දානෙද දවල් දානෙද කියලා බලලා ඕකම සකස් කරලා තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් නැතිළු සර්වචනාචේ බලන්න සරත්වරට ගිය කෙනෙක් අනාථ පිටික සිරිතුමාගේ මාර්ගයට නොගිය හම්බුකෙදී පණවල්ලතම ආසන 1500 2000ක් අතර තියෙනවලු කවදාකවත් අස් කරන්නේ. ඉතින් මේකේ වැඩ කරගෙන ඉඳද්දී චුල්ලසුබද්ධාවත් මහසුබද්ධාවත් දෙකොළම සුවාන් මාර්ගල පළ වෙලා ඇස්සේ දීග දිහිලා තියෙනවා. සුමනාව සෝවන් මාර්ග පළස්ත වෙලා ඊට පස්සේ නෑ සිටුම පුරුදු තාලට කියලා තියෙනවා බාලම බඩ පිච්චිට දැන් උඹේ කලවයස හරි දැන් දීග දෙන්නයි තියෙන්නේ කියලා. ඉතින් ඒහා විහිළුවට වගේ කියලා කියනවා අපච්චිට මාව බරක් නම් දෙන්න මම නම් කැමතියි මගේ ජීවිතේ මේ විදිහට ගත කරන්න. මොකද මම මේ සංගෝපස්ථාන කරගෙන ඉඳ හම්බෙනවා හොඳයි. ඉතින් කියලා තියෙනවා නෑ ඉතින් මට ඒක බරක් වෙනවා. ඒක නිසා කෙරෙන්නේ. ඉතින් එහෙම නම් දෙන්න. හැබැයි මගේ මන අපේ එක නෙවෙයි. හැබැයි මම විරුද්ධ නෑ ඒක. එනි සිතුමා තුන් හතරක් කරනකොට සුමනාව කියවලු නෑ මම කිසිම අදහසක් නෑ එහෙම දිගතල යන්න. මම කැමති කරා. ඊට පස්සේ සිතුමා ඉතින් අර අවබෝධයෙන් සයිඩ දීලා කියනවා. ඉතින් පස්සේ සුමනාව බොහෝ කල්පනාලා සකතා ගන්නවා. හැබැයි ගෙදර කවුවක්වත් නැහැ. කොහොම ඉන්න වෙලාවදී සිටු ස්වාමී දරුවා මේ වැඩ ඔක්කොම කරන්නේ සාබෝ විට සර්වඥාන්සේ වඩින වඩින තැනට යනවලු ඒ ප්‍රස්ථානෙට කවුරු හරි සර්වඥාන්සේ සාර්ධන කළොත් ඒත් දන්නේ නැහැ සර්වඥාන්සේගේ රුචිච්චක අනාථ පිටිසිරි ස්මාර තර්ධන අනේ අවිල්ල මේ බුදුහන්සේගේ ධානිට බෙදලා ඒ ප්‍රස්ථාන කරන්නේ ඉතින් ඈත තැන් වල යනවා ඉතින් එම ගිය වෙලාවක අභාගයේ සම්පන්න විදියට අර සුමනාවගේ මරණ මොහොතේ ලැබිලා තියෙනවා ආසන්නයි දැන් හොඳටම ආසන්නයි. ඉතින් මේ ඒ සිටුගල් වල පර්ණකවල තියෙන තිබිටි ගිය කියලා එකක් දරුවන් වදන කොටයි අසාධ්‍ය රෝග හැදිච්චමයි අතුල් කාමරයක් තියෙන එකට වැඩි අහුව වැටෙන්න දෙන්න නැතුව ඉන්න තියෙන අඳුරු කාමරයක්. ඉතින් සුමනාව ඒකට දාලා කොහොම හරි පයින්ට කාර්යයක් කරලා තිනවා සිටුමාට. ඉතින් සිටුමාට හරියි චිත්ත පීඩාවක් ඇති වෙලා තිනවා මේ කෙල්ලගේ විවාහ කටයුතු කරලා දෙන්න බැරි වුණා. දැන් ඔන්න අන්තිම පරිවිඩේ එනකොට මරණ ආසන්න වෙලයි කියන්නේ. ඉතින් දුවන ගිය ගමන් තිබිටි ගිය අතට ගිහිල්ලා මුළු අත ගහලා සුමනාගලෝ මේ දුවේ මට අමාරුද කියලා. ඉතින් සුමනා කවුද මට අමාරුවක් නෑ මල්ලි කියලා කිව්වා. ඊට පස්සේ දැනගත්තලු හිත චකිත වෙලා වගේ කියලා. උඹට බයද දුවේ කියලා මට මොන බයද මල්ලි කිව්වා. සිස්සුමා දැනගත්තලු ඉතින් අන්තිම මොහොතේ හොඳටම සේවිකලලා තියෙන්නේ හිත හදාගනින් දුවේ කියලා මගේ හිත හදාගන්න තියෙන මල්ලි කියලා මෙරලා කියලා දෙනවා. සිතුමාට හරිය දුකක් ඇති වුණාලු මේ කෙල්ල විවාහ කටයුතු කරගන්නත් බැරි වුණා ප්‍රස්ථාන කටයුතු කරා අනේ මරණ වේලාවේදී හිත හොඳටම චකිත වුණා දැන් මේ වගේ වෙලා බැරිලා ගියොත් එහෙම වෙන්නේ කොට දැක උපදීද කියලා ඉතින් සිතුමාට තියෙනවා තවත් මේ වගේ ප්‍රශ්නයක් කවදාකවත් සර්වඥාණන් ළඟට ගිහින් ප්‍රශ්න අහන්න ඇතිලු කතා කළා සර්වඥාණන් මෙහෙත වෙයි කියලා ඒ වුණාට දැන් මෙතනදී කිසි කෙනෙක්ගෙන් අහන්න කෙනෙක් නැහැ මරණ කටයුතු ඉවර වෙලා ගිහිල්ලා තියෙනවා සර්වඥාණන් කාට කියලා දැන් බලාගෙන මොවෙන්න වෙන බලන්නේ. සර්වචනසේ දන්නවා පිච්ච සිටිය ඊට පස්සේ කියනවා සිත්සුමා මොකද මේ වෙලාව ආවේ. අනේ ස්වාමීන් වහන්සේ මට මේ වෙච්ච දේ පිළිබඳව විස්තර කරන්න වෙන කවුරක්වත් නැහැ. ඔබ වහන්සේ විතරයි ඉන්නේ මං හරිම කනගාට වෙනවා. නමුත් මං නොකිය බෑ. මේ ලොකු දුවල දෙන්නට වැඩිය විවාහ කටයුතුවත් නොකර මේ බාල දුව හරියට සංගෝපස්ථානය කරා. මුතුම මිචිට බණ ඇහුවා. නමුත් ස්වාමීන් වහන්සේ මට කියන්න කනගාටුයි. අවසාන වෙලාවේදී සිහිවිකල්පයි. ඉතින් සර්වඥ හනකොහොමද දන්නේ? මොකද උනේ නෑ ස්වාමීන් වහන්සේ කවදාකවත් මට මල්ලිලා කතා කරන්නේ නෑ. ඒ බොහොම ගෞරවයෙන් කතා කරන්නේ. නමුත් ඒ වෙලාවේදී මම මේ ප්‍රශ්න තුනක් අහුවා. ඒ තුනටම මල්ලි කියලා කතා කරේ. ඊට පස්සේ පණ ගියා. ඒක මරණ නම් මට විශ්වාස කරන්න පුළුවන්. නමුත් මේ වෙච්ච වැඩේ මේ මට මම මේ වගේ වෙලා බුදුහාමුදුරගේ ප්‍රධාන උපස්ථායක වෙලා එන කිතරින කොහොම සෝවාන් කරලා ඉඳදිත් මේ දරුවට මේ වෙච්චේ කියලා. ඊට පස්සේ පුත්‍රයා සිකවලු නෑ ඊට පස්සේ කොහොමද එහෙමනම් සාන්ත මට තියෙන එකම ප්‍රශ්නේ. නැත්තම් මට තියෙන විශේෂන ක්‍රමේ තමයි දැන් මෙතනින් මෙట్లా ගිහලා ගතිය කොහෙද කොහෙද උපන්නේ කියලා. ඒ ਸਰවඥ රිකවලු දැන් මේ වෙනකොට සුමනාව සුසිත දිව්‍ය විමානි විශාල ජීවය විමානික පුතුමාකාර සත්ත්ව ජීවත් වෙනවා. ඒක නිසා කිසියම් දුකක් නෑ. සුභතියක් තියෙනවා කියලා. ඊට පස්සේ සර්වඥයා ඇහුවලු ඇයි මේ හිත කලබල වුණා කියන්නේ. නෑ මට මේ මල්ලි කියපු හිත. ඊට පස්සේ කිව්වලු මේ මැරෙන වෙලාවේ පොඩි හින්ට් එකක් අහලා තියෙන්නේ. එයා සකදාගාමි බව, තුඹ සෝවාන් බවත් මේ කියලා. ඔබ අනුන්ගේ මම තානිකවල වලට යන වෙනකොට ඔබ භාවනා කරපන් කියන එකයි ඔය කියලා තියෙන කෙනෙක් කිව්වට පස්සේ අනාථ පිටික චුතුමාට පුදුම සතුටක් ඇති වුණාලු මේ කෙල්ල. බඩපිසි මැරෙන වෙලාවේදීත් බණක් කියලා තියෙනවා. මරණ බයක් නෙමෙයි. ඒ තරමටම මරණය කියන එකෙන් විහිළුවක් එහෙම නැත්නම් ඒක මේ කාට හරි ආදර්ශයක් කරගන්න මිසක් කලබල වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක සාමාන්‍ය භාවනා නොකරපු එහෙම නැත්නම් මේ වගේ සભ્યත්වයක හැසිරෙති නැති කෙනෙකුට මොන විදියෙන්වත් හිතන්න බෑ. ඒ මොකද ඒගොල්ල කවදාකවත් ජීවත් වෙන තාක්කල් මරණය ගැන හිතන්නේ. ජීවිතේ ජීවත් කරවන්න බෑ හදාන්න. ඉතින් ඒක උඩ මරණය එන්නේ සම්පූර්ණ අපැද්දයක් කරදරයක් විදියට. නමුත් නිතරම මරණානුස්සතිය වඩමින් දහස්මනසිකාර කරගෙන ඉන්න කෙනෙකුට තේරෙනවා හුස්මක් අරගෙන පිට කෙරුවේ නැත්තම් ඉවරයි. පිට කරපු හුස්ම ආයෙ ගත්තේ නැත්තම් ඉවරයි. පිටක් වළඳනකොට හිර වුණොත් ඉවරයි. අන්නේ වගේ බොහොම ගැට ගහගත්ත ජීවිතයක් මේකේ තියෙන්නේ. ඉතින් මේ ධාතු කිපුණොත් ඕනම වෙලාවක මේක වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධාතු කිපීම දැක දැක දන දන ආරද්ධ විරිය සහිතව එළඹ සිටි සතියෙන් යුක්තව හිත සමාහිතව කරන්න පුළුවන් නම් ඒක බොහොම හොඳ පරීක්ෂාවක් වෙනවා. Tamange මේ අෂ්ටෝක ධර්මයන් විශේෂ කම්පාන වීම විශේෂ වගේම මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක ආත්මය නෙවෙයි කියලා දැනගන්න. ඉතින් අන්නේ වගේ හිත මේ භාවනා විශේෂම විපස්සනා භාවනා දී සකස් කරගෙන තිබුණ නැත්නම් අපි පොඩ්ඩක් මයිලක් හෙල්ලුණා. ඉතින් බය වෙනවා. මේක පුරුදු කරගත්තොත් මේක පුරුදු කරන්නේ එකවර නෙවෙයි ක්‍රමක්‍රමයෙන් තමයි පුරුදු වෙන්නේ. මේ ධාතු හතර විවිධාකාරයෙන් කිපෙන්න පටන් ගන්නවා. ඒ කිපෙන හැම වෙලාවකම ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේම ලියලා තිනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. තේජෝ ධාතු ආවා කියලා යා කියන්නේ කොහොමද? ගරු ලක්ෂණය ඔය පැත්තක් රත් කරනවා. පිටි ඒකට මේ පැත්ත අල්ලගෙන මගේ අතරත් උනා, කොන්දරත් උනා, පිටරත් උනා කියන වෙනුවට මෙන්න තේජෝ ධාතු ආවා කියලා දැනගන්න පුළුවන් නම් ඒ මතින් බයක්, චකිතයක්, කම්පනයක්, චංචලයක් නෙවෙයි. හා. දැන් දැන් මේ එනකොටම මට තේජෝ ධාතු අඳුරගන්න පුළුවන් වුණා කියලා සතුටක් ඇති වෙනවා. ඒත් එක්ක මොන සිසිලසක් ඇති කරනවා. අයිකලති වගේ හිරි වැටලා යනවා වගේ ආදාන ගන්නවා. මේ තමයි තේජෝ ධාතුවේ ලහු ලක්ෂණය. කරු ලක්ෂණේ නැත් ලහු ලක්ෂණය. ඊට පස්සේ සලන්න පටන් ගන්නවා. ඊට පස්සේ කම්පන වෙන්න පටන් ගන්නවා. මේ සෑම දෙයකින්ම ඒ ධාතුන් ක්‍රියාත්මක කතා කරන භාෂාව තේරුම් ගත්තොත් යෝගාවචරයා හොඳට බැලුවොත් ඉඳගෙන ඉන්නකොට විතරක් නෙමෙයි මේක වෙන්නේ. භාවනා කරනකොට විතරක් එහෙම නෙවෙයි වෙන්නේ. බෞද්ධයන්ගේ විතරක් එහෙම නෙවෙයි මේක වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිකංගෙත් මේ විදිහටමයි වෙන්නේ. නමුත් කවදාකවත් ඒගොල්ලෝ එක සංඥා දෘෂ්ටියෙන් බලන්න දන්නේ. ඒගොල්ලෝ දකින්නේම මේ කය සැලෙනවා. එහෙම තමයි ආත්මයට මේ අභියෝගයක්. එනසම් කුපිත වෙන්න කාරණාවක් කියලා කුපිත වෙන්න 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 මොකද්ද? අර සදෝ සංචිත්තම් කියන එක තමයි ඒ. ද්වේෂයමයි. එසා එවැනි වෙලාවක මගේ හිත ද්වේෂයෙන් නොවේවා. කැලි කැපිලා ගියත් මට එළඹ සිටි මේ ආරම්භන ලද වීර්ය පවතිවා. ඒක දැඩි වීර්යයක්. වීර්ය අවසාන තකම යන්න සතිය අසම්මුත්ත උපට්ඨිත සතිය එළපෙසිටි සිය සම්මෝස සැලෙන්නේ නැති කතියකට පත් වෙලා ඉච්ච සමාහිතව මේක තීටි කරගෙන යන්න පුළුවන්කම කියලා කියන්නේ මේ ජීවිතයේදීම මරණය මැත්තේ නෙමෙයි මේ ජීවිතයේදීම අපිට සාසනය කරනවා කියලා බුදුසසුන පාවිච්චි කරන මේක තමයි සාසනය කියලා කියන්නේ. අන්න ඒ වගේ එන්න සාසනේ හඳුනා ගැනීමක් එන්න මේක බුදු දහා මේ හේතුඵල ධර්මතාවයක් පමණයි. එහෙම නැතුව මේ කවුරුත් කරන දෙයක් නෙමෙයි. එහෙවුදී මට වුණා, මට නිඳා වුණා කියලා සැලෙන්න පටන් අරගත්ත කෙනා සැලෙනවා, දුක් වෙනවා. ඒකට බුදුහාමුදුරණ කරන දෙයක් නැහැ. ඒක තමයි කියන්නේ මේ ධර්ම උපාදාන කරගත්තොත් මේක මගේ, මේක මම, මේක මගේ ආත්මය කියලා ගත්තොත් උපාදාන කරන මට්ටමට සංකිටින පංච පාදානක් හඳා දුක්ඛා කියලා ඉතින් සැලෙන්න පුළුවන්. මොකද ටිකෙන් ටිකෙන් ටික කොයි වෙලාවකට තේරුම් ගත්තත් මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක ආත්මේ නෙවෙයි කියලා ඉතින් මේක මොකෙන්ද ආවේ? ආ එතකොට ඒකට හේතුව පේනවා. ඉතින් දැන් මේ හේතුව આવොත් මේ ඵල එනවා. බෞද්ධයරත් එනවා, බෞද්ධයරත් එනවා. නමුත් බෞද්ධයක් තමයි බුදුහාමුදුරුවෝ උපදෙස් දීලා තියෙන්නේ මේක මේ ආකාරයෙන් බලපං කියලා බලන කෙනෙක් ඉන්න පුළුවන්. කොච්චර කියලා දුන්නත් වරදින්න පුළුවන්. නමුත් කොයි වෙලාවක හරි ඒක ඒ විදිහෙන් බලන්න පටන් අරගත්තොත් ඒක සංසාරෙට එක සැරේ වෙට්ටෝ. එදායින් පස්සේ මනසට නැවත නැවත එනකොටම අර කලින් ඇතිවෙච්ච දැනුම පුදුම ආධාර උපකාර වෙනවා. ඉතින් ඒක නිසා මේ කියන උපමාව බාහිර දෙන්නේ කියලා කපන එක වෙන්න පුළුවන්. නමුත් භාවනා කරන කෙනෙකුට හොඳට දැක ගන්න පුළුවන් මේ භාවනා කර කර ඉන්නකොට මේ ශරීරය ඇතුලේ වෙන දේවල් වල අසවල් දේ වෙන්න බෑයි කියලා දෙයක් නෙවෙයි. ඕනම දෙයක් වෙන්න පුළුවන්. අසවල් ආකාරයේ මේක පේන්න බෑ. අසවල් සටහන මේක පේන්න බෑ කියලා දෙයක් නෑ. වෙන විදිහකට කියනවා නම් ආස්වාස ප්‍රස්වාසයේ සම්පූර්ණයෙන්ම හදාරැව්වොත් මුළු ලෝකෙ සිදුවෙන සෑම දෙයකම නියෝජනයක් මේකේ තියෙනවා. අපි හිතන්නේ ආස්වාද ප්‍රසවාසය හදාලා පිම්බි මැකිලිම කරන්න වෙයි පිම්බි මැකිලිම හදාලා තව එකක් කරන්න මේ සේරම කරන්න වෙයි කියලා. නමුත් සර්වචන සඳහන් කරන්නේ එක දෙයක් හරියට තේරුම් ගත්තොත් ඒක මුළු සංසාරෙම පිටු කළ දැක්වීමක් මුළු ලෝකෙම පිටු කර දැක්වීමක්. ඒක නිසා අපි සියලුම ශක්තියන් යොදවලා අපිට වඩාත්ම ප්‍රකට වෙන දේ අරගෙන ඒකේ හකී කොන මුල මැද අග වශයෙන් හොඳට බලන ඉඳ පුදුම විදිහට ඒ තුලින් මුළු ලෝකෙම දැක ගන්න පුළුවන් ගතියක් එනවා. මේක සාමාන්‍යයෙන් තේරෙනකොට කියනකොට හිතෙන්නේ මේවා গুপ্ত ධර්ම කියලා. කොහොමද මේ එක දෙයක් තුල සියල්ලම නියෝජනය වෙන්නේ කියලා. නමුත් දැන් ඒ විද්‍යානුකූලව කරගෙන යනකොට යැත්තන තීත්‍ලා කියනවා මේ හැම දෙයකින්ම හැම දෙයක්ම නියෝජනය වෙනවා කියලා. මේ පහුගිය දවස්වල ඊමේල් එකකුත් පෙන්ලා තිබුණා. ඒක පරණ චිත්‍රපටියකුත් තිබුණලු. ඒ තාමත්ම කුඩා පරමාණුවක් මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට ලක් කරලා දැක්කොත් ඒකේ පේන්න තියෙන්නේ සාමාන්‍ය මේක විද්‍යාඥයෙක්ගේ චිත්‍ර සංකල්පයක් පමණයි. කෙසේ නමුත් පෙන්වන්නේ කොහොමද? මේ මැද තියෙන නියස්තිය වටා තාමත්ම වේගයෙන් දැක ගන්න බැරි විදිහට වලාකුලක් විදිහට පේන විදිහට ඒ අනිකුත් ඉලෙක්ට්‍රෝන කරකැවෙන. ඒක නිකන් සාමාන්‍ය වායුමණ්ඩලයක් වගේ තමයි පේන්නේ. මොකද ඒවා මේ තිබුණා මේ එහාට ගියා. ඒ තරම වේගයෙන් යනවා. ඉතින් අන්න එහෙම එකක් පින්නලා ඒ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් වොඩ්ඩෙන් පොඩ්ඩෙන් පස්සෙන් යන්නේ පෙන්නකොට ඒ ළඟ තියෙන අනිත් පරමාණුවත් එකම කලාපයක නම් අර තාලේ තමයි ඒ විදිහටම ඉලෙක්ට්‍රෝනයක් මේ නියස්ත්‍ය වටේ කරකවන පෙන්වනවා. ඒක උදේ රිත්තක් පෙන්නොත් ඒ රිත්ත්‍ය තියෙන්නේ අර එකමයි නියෝජනය වෙලා තියෙන්නේ. මැද තියෙන ශක්ති විශේෂයක් තියෙනවා. ඒ ශක්ති විශේෂ වටේ පොඩි පොඩි පාටිකල්ස් අරහා සමාන ශක්ති වශයෙන් කරකවනවා. තව දුරටත් මේක ලංකරන යනකොට පේනවලු ඒක මේ කුරු මේ මීමැස්සෙගේ තට්ටක හරහ විනිවිද පේන තැනක සිටින අංශු වර්ගයක් කියනවා. හිමීට තව zoom කරගෙන zoom කරන යනකොට මුළු කුරුමේ සතාගේ තත්ත්වම පේනවා. ඊට පස්සේ තව කරන යනකොට ඒ සත්ත්ව දික් කරගෙන ඉන්න මුළු සතාම පේනවලු. ඊට පස්සේ ඒක බලනකොට ඔරුවක් පදින මිනිස්සෙගේ මූණේ වහලා ඉන්න මැස්සෙක්. ඊට පස්සේ මිනිස්යාගේ මූණ පෙන්නලා, මිනිස්යා සම්පූර්ණයෙන් පෙන්නලා, ඔරුවත් එක්ක පෙන්නලා, වැවත් එක්ක පෙන්නලා සම්පූර්ණ ජීවිනක ඉන්න ජීවිනත් එක්ක පෙන්නලා අන්තිමටම ලෝකෙ පෙන්නකොට තේරෙන්න පටන් ගන්නවා පුංචි අංශුව මේ ලෝකයත් එක්ක බලනකොට සම්පූර්ණ නොපෙනෙන නොගිනි හැකි තත්යකට. ඊට පස්සේ සම්පූර්ණ සෞරග්‍රහ මණ්ඩලයට යනකොට අර පුංචි මාංශුවේ තියෙන ස්වરૂපය ආයතයක් මතුවලා පේන සෞරග්‍රහ මණ්ඩලෙ. පොළොව වටේ අනිත්‍ය සියයේම ග්‍රහය කරකිනවා. ඊට පස්සේ සම්පූර්ණ ශීර්පතේම පෙන්නකොට ඒකෙත් පෙන්වන්න තියෙන්නේ ඒකමයි. සම්පූර්ණ මැදක් වටේ කරකෙන ධාරාවක් තමයි. ඒ නිසා ඉතාමත්ම කුංච කොටස බැලුවත් විශාලම බලන්න පුළුවන් එක බැලුවත් ඒකම ස්වරූපයි. ඉතින් ඕක බලන්න විද්‍යාවට අවුරුදු 200කට වැඩිය ගියා. බුදුදහමසේ කියනවා දවස් 7ෙන් කරලා දෙන්නම් කියලා. දවස් 7ෙන් කරලා දෙන්නම්. හැබැයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා මේක පුදන්ඩ ලෑස්තිලා යන්න ඕන. මේකත් කන ගමන් ඒක කන්න අමාරුයි. ඒ නිසා ටිකෙන් ආනාපානේ වගේ දෙයකට දාගෙන ගිහිල්ලා බැලුවොත් ඒකේ ඇතුළට යනවා කියලා කියන්නේ ඒකෙන් සම්පූර්ණ පිටතට යනවා හා සමානයි. පිටතට ගියාර පෙන්න තියෙනත් ඒකමයි ඇතුළට ගියාර පෙන්න තියෙනත් ඒකමයි. ඒක නිසා අපිට සිද්ධ වෙනා මුලින් මේක අපිට හිතා ගන්න අමාරුයිනේ මොකද මේක গুপ্ত දෙයක් නෙවෙයි වෙන්නඳ හදාන්නේ. ඒ නිසා ඉස්ලාම හිතන්නේ නෝ බුදුරජාණන් වහන්සේ අපිට බොරු කියන්න හදනවා නෙවෙයි. මුන්නාන්සේ මේව පරීක්ෂණ කරලා බලන කෙනෙක්. ඒ නිසා මුන්නාන්සේගේ ශද්ධාවයි. ශද්ධාව ඇති කරන ශද්ධාව නිසා වීර්යයක් හදාගෙන ඒ වීර්ය නිසා සතියක් හදාන සතියෙන් සමාධියක් හදාන සමාධියේ ප්‍රඥාවක් හදාන කරගෙන ගියොත් ආනාපානේ ටික ඇතුල් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ආනාපාන කිට්ටු කරන්න පුළුවන් ගතියක් එනවා. කිට්ටු කරගෙන යනකොට ප්‍රධාන වශයෙන් පේනවා බලාන ඉන්නකොට ආනාපානේ පරිණාමයකට පත් වෙන බව. කවදාකවත් එකාකාර නැති බව. ඒකදීමත් ඇත්තටම ලෑස්ති දෙන මනුස්සය සැලෙනවා. ලෑස්ති වෙච්ච කෙනෙක් නම් දන්නවා දැන් නම් චිත්‍රපටිය පෙන්වන්න පටන් ගන්නවා දැන්නේ දැන් ශාලා වඳුරු කරගෙන ඉන්නේ. දැන් ඔන්න චිත්‍රපටිය ඇදෙන්න පටන් ගන්නවා. ඉනිෂලි බලාගෙන හිටියොත් ඒක අඩු කරන අඩු කරන අඩු කරන ආනාපානේ ආස්වාස් ප්‍රසවාස වෙනසක් නැතුව ආස්වාස් ප්‍රසවාසයක් නැතුව ගියලා ගියලා අඩියටම බැස්සොත් ඒකේ තියෙන හුතු ශක්ති ටිකක් විතරයි.
ඒක පටවි වශයෙන් පෙන්වන්නත් බෑ, ආපෝ වශයෙන් පෙන්වන්නත් බෑ, තේජෝ වශයෙන් පෙන්වන්නත් බෑ, මොනවාක්වත් බෑ. ඒක සේරම බිඳගෙන 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 ගියොත් අපිට පේන පටන් අර ගන්නවා ජීවිතය කියලා කියන්නේ භවය කියලා කියන්නේ පැවැත්ම කියලා කියන්නේ තාම දෙයක් බවට පත්වෙච්ච මේ ශක්ති ටික දැනගන්න පුළුවන්. ඒ සත්‍යෙ ගිය කෙනෙකුට හොඳට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඒ ශක්තිය තුල පිරිමිගතියක් ගැණුගතියක් තියනවද, ඒ ශක්තිය තුල මේ හොඳයි නරකයි කියලා දෙයක් තියනවද, කළු සුදු නිල් කහ පාට කියලා දෙයක් තියනවද, මොකක්වත් නැහැ. හැබැයි මේ ශක්තිය තියෙනවා ඕන දෙයක් බවට පරිවර්තනය වෙීමේ හැකියාව. ඒකත් එක්ක වැඩි වෙලා ඉඳ 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 හරි අපහසුකට පත් වෙනවා. මොකද මම ආයෙනිය හොයන්න තැනක් නැහැ, ආත්මික කියලා හොයන දෙයක් ඇත්තේ නැහැ, මේ තියෙන එක නැහැ කියන්න බෑ, මේ තියෙන ශක්තිය නැහැ බෑ කියන්න බෑ. බොහෝ වෙලා පරීක්ෂා කරගෙන හිටියොත් තේරෙනවා මේකට අනපන දිගේ යන්න පුළුවන්, පිම්බි මැකිලිමි දිගේ යන්නත් පුළුවන්, වේදනාවන පසන දිගේ යන්නත් පුළුවන්, චිත්තාන පසන දිගේ යන කොහෙන් ගියත් මධ්‍යවට යන්නේ මේකට තමයි. මෙතෙන්ට යනකොට බලන පුද්ගලයාගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම දිය වෙනවා. බලන වස්තු අපි ඉස්සරලාගෙන ආසස් පස්වාස ආදී සකහන් ආකාර ඒව තේරම ගිය වෙලා හුතු ශක්ති බාටපත් වෙනවා. මේ කියන්නේ නිවන නෙවෙයි, මේ පෙන්වන්න හදාන්නේ මේ ශක්තිය දිහා බලනකොට කවදාකවත් චිත්තක්ෂණ දෙකක එක පැතිකඩ නැහැ. නිතරම ඇවිසිච්ච වීමසෝදියක් වගේ නලියන කම්පන චංචල ගතිය තියෙන පැතිකඩේ කවදාකවත් සමානකමක්. ඒ නිසා සාරිපුත්‍ර ශ්‍රාවකයන් සඳහන් කරනවා විශේෂයෙන්ම පරිසම්පදා මාර්ගයේදී දුක්ඛානුපස්සනාව වැටෙනකොට ලකුණු හතරක් තේරෙයි කියන්නේ. පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, සංකතට්ටෝ, විපරිණාමට්ටෝ. ඒකේ තියා බලනින් එක පිළීමක් බවට පේන්න පටන් ගන්නවා. බලන එක නට එපා වෙනවා. මේකේ ගණ්ඩ කිසිම දෙයක් ඇත්තේ නැහැ. හුදු ශක්ති ටිකක් විතරයි. ඒ නිසා ඒක පිළීම කියලා කියන්නේ කුල්ලකට හාල් ටිකක් දාන පොළනවා. මේ බලන්න ඉන්න බෑ. හරියට උපමාවක් කියනවනම් අපේ ටෙලිවිෂන් එක ප්‍රෝග්‍රෑම් පෙන්නන තිලයි ඩොට්ස් ඇතින වෙලාවේ මහා කම්මැලි ඔබ දිහා බලයි. ඒ ඩොක්ටරින් තමයි ඥාන පරිමේ ස්ත්‍රී පුරුෂ රූප දකින්නේ. ඉතින් ඒ වගේදී මේ ප්‍රේමවන්තයයි ප්‍රේමවන්තියයි එකතු වෙලා මල් ගහක් වටේ කරගෙන අපින ඕනේ වෙනක් බල බල ඉඳි. නමුත් ඒ තිත් තියෙන තිත් ටික තමයි. තිත් ටික විතරක් පෙන්වුවොත් එක්කෝ ටෙලිවිෂන් එක අල්ලා පොළවේ ගන්නවා. ඒව නැත්තම් දමල ගහලා යනවා යන්නේ. අපි කවදාකවත් දන්නේ නැහැ මේ ප්‍රේම ජවනිකා හෝ ශෝක ජවනිකා මවන්නේ අර චිත්තිකෙන් බවත්. ඒ චිත්තික අර තරම්වත් කියලා කිලා නැහැ. අපි බලන්නේ නැත්නම් එපා වෙනවා. ඒ නිසා ඒකේ පේල නට්ටයක් තියෙනවා. සන්තාප නට්ටය කියලා කියන්නේ තවන ගතියක් තියෙනවා. මෙච්චර වහනා කරලා මේකද හම්බුනේ කියලා හිතනවා. අනේ තවිලක් ඇති වෙන එකට විපරිණාමට්ටයක් මේ එකම පැතිකඩ දෙකක් පෙන්වන්නේ. ඒ තරම්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. සංකතට්ටයක් කවදාකවත් තනි අංශුවක් දකින්න බෑ. රිත්තක්මයි දකින්නේ. කලාපයක්මයි දකින්නේ. රාශියක්මයි දකින්නේ. අඩු කරන ගියාට පස්සේ කවමදාකවත් තනි එකට අඩු කරන්න බෑ. මේක තියෙන්නේ රාශි සංඥාවක්. එහෙම නැත්නම් ඝන සංඥාවක්. ඒ ඝනේ එකතු වුණාට පස්සේ තමයි අපි මේකට ඥාන පරිමේ ගත්තේ. හරි වැරදි, හොඳ නරක, කහ පාට නිල් පාට දෙ. අඩුකන් යනකොට ඒවා මොනවත් නැති ජීවන තත්ත්වයටපත් වෙච්චාම භාවනා කරන්නට Tamanta පේන දෙයම පෙළන ගතියක් වඩටපත් වෙනවා, තවන ගතියක් වඩටපත් වෙනවා. මේක කෙනෙකුට කියන්න බෑනේ දැන්. මුලින්මකට කොහොමද කියන්නේ දැන් ආශ්වාසේ නම් සීතල වැටෙනවා. ප්‍රශ්වාසේ නම් උණුසුම වැටෙනවා. නාසිකාග්‍රේ වැටෙන. දැන් මේකේ මොකක්ද? නාසිකාග්‍රයත් නැහැ, උණුසුමත් නැහැ, සිසිලසත් නැහැ. සීරම අංශු බවට කැඩෙන්න පටන් ගන්නවා. නමුත් මේ යෝගාවචර එච්චෙන් ජනකන් ගියේ පාරදියා දන්න නිසා ගුරුවරයා දැනගන්නවා. දැන් නම් ඉන්නේ ඊටාත්ම පිවිතුරු බොහොම මූලික තත්ත්වයක කියලා. එක දවසක් කතා කරලා කොහම අරුයි කෙනෙකුගේ දැනගන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි හොඳට මූලධර්ම ධර්ම දන්නවනම් ගුරුවරෙක් නැතු වුණත් තමයි තේරෙනවා කුඩා කරන්න පුංචි කරන්න දේවල් අතර සමතාත්වයකටපත් වෙනවා. රැස් කරන්න ඍචි බාටපත් වෙනපත් වෙන කලා බාටපත් වෙනපත් වෙන දේවල් අතර වෙනස්කම් තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ඝනේ කඩලා බලන්න පටන් ගන්න. පුංචි අංශ වලට යන්න හුදු ශක්ති බවත් ඒව සෑම කෙනෙක් තුළම ඒකාකාරෝ ක්‍රියාත්මක කරන බවත් අපි ඉපදෙන්නේ ඉස්සලත් ඕක කොහොමයි
භාවනා කරනකොට ඕක කොහොමයි අපි නිවන් දැක්කත් ඕක කොහොමයි ඕක අල්ලගෙන මොකටද මේ කරදර වෙන්නේ
ඉතින් කාගේරි සීලේ අඩුපාඩුවක් තියෙනවා නම් භාවනා ක්‍රමයේ අඩුපාඩුවක් ඒගොල්ලෝ හිතන්නේ මේ තවන ගතිය මගේ සීලේ අඩුපාඩු නිසා මේ පෙළෙන ගතිය මගේ සීලේ අඩුපාඩු නිසා මම සීඝ්‍රයෙන් වෙනස් වෙන්නේ මගේ හිත සැලෙන නිසා ඒ නිසා මට බෑ භාවනා කරන්න කියලා පස්ස ගන්න. ඒ නිසා සර්වඥාන්සේ කියනවා මොහොතේ සීලක හිටපන්. ඒක ලියලා භාවනා ක්‍රමයේ දස දහස් වාරයක් හරි ගමන කාට වැඳලා හරි ඉගෙන ගනි. ඉගෙන කරලා ගිහිල්ලා බලපන් හේත් ඕකමයි පේන්නේ. අන්න ඒ දාන තමයි මේක දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න. පුබ්බී අනනුසුතේසු ධම්මේසු චක්කං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විචා උදපාදි ආලෝක උදපාදි කියන්නේ මේක මෙතෙක් කල නොදකපු එකක් නෙවෙයි. මෙතෙක් කල දකින්කොට හිතුවේ මේක වැරද්දක් නිසා එකක් කියලා. මගේ පරණ කර්මයක් නිසා එකක්, සීල නැති නිසා එකක්. නානා ප්‍රවිදයට මේක බාහිරට හේතු කරනවා. හොඳට සීලවන්තව කර්මය පිළිබඳව හැඟීමක් ඇතුව ගිහිල්ලා බැලුවත් අවසාන දකින්න හම් වෙන්නේ පෙළන ගතියක්. තවන ගතියක්. සංකට ගතියක් වෙනස් වෙන ගතියක් අන්න ඒක දැකලා නොසැලී ඉන්න පුළුවන් නම් හරස්කියෙන් කපද්දි පදෝස හිත නැතුව ඉන්න පුළුවන් වගේ මේක දැකලා තරන්න පුළුවන් නම් ඒක තමයි වීරිය කෙලපමිනේවයි කියලා කියන්නේ මුදුන්පත් වෙනවයි කියලා කියන්නේ මේක තමයි කියන්නේ සතිය සුපතික්කිත වෙනවයි කියන්නේ මේක තමයි කියලා කියන්නේ කොච්චර සල්මක් හිතේ සමාහිතකමට මොනවක්වත් වෙන්නේ හිත තැම්පත් කරන්න පුළුවන් කියලා අනේ එතෙන්ද කී දවස් තමයි තේරෙන්නේ මේ බුදුහාමුදුරුව මොන වගේ ගමනක්ද යන්න ඇත්තේ ඉතින් මම හැමදාම මේ කියනකොට කියන වචනේ ඇත්තමයි බුදුහාමුදුරුව ගියේ එක නම් මට ඉවසන්න පුළුවන් මේක කියලා දුන්න එකයි ප්‍රධාන අමාරුකම මෙච්චරම මේ මම හැඟීමෙන් යුක්තව මෙච්චරම කාම ආශාවට යෙදිලා මෙච්චරම ඉදරන් අදහන ලෝකෙට කිසියනම් මේ විදුරන්ඩ ගෝචර නොවෙන්නා වූ මමෙක් නැති බව මේ විදිහට අත්දකින්න පුළුවන් විදිහට සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපිසිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති සක්කාතයි උනාචේ දේශනා මුල ලස්සනයි මැද ලස්සනයි අග ලස්සනයි සම්දිට්ඨික ඕනම කෙනෙකුට කියලා බලන්න පුළුවන් මේක බුදුරජාණන් වහන්සේගේ අවසරයක් ගන්න ඔක්කොට ටිකට් එකක් ගන්න ඕනේ භාවනා කරනවා නම් දකින්න පුළුවන් අකාලිකෝ මේක දැකපු ගමන් ඒක පිළිබඳව විස්තරය ඇති වෙනවා කවුරක්වත් ඕනේ නැහැ මේක ඉන්ටර්ප්‍රෙට් කරකට ඉන්න. එයි පස්සේ ඕන කෙනෙකුට කියාගි මෙන්න මේ විදිහට යන්න පෙන්නන්න. මමත් පෙන්නනවා ඔයාලට බලන්න පුළුවන් කියලා. ඒ කිසිම গুপ্তකමක්වත් කාගෙත් අධිකාරියට යටත් දෙයක් නැහැ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ඥානවන්තයාට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්ක හැක. හැබැයි බලන්න ඕන නැත්තම් කරන්න දෙයක් නැහැ. ඒක පෙන්නන එක එච්චරම අරුත් නැහැ. මම ඊගෙ මේ පරිච්ඡෝපාය ධර්මයේ භාවනාව පුංචි කරන්න හදනවා කියන එක කරන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම මේක පෙන්වන එක නෙවෙයි අමාරු එක බාර ගන්න එක. මේක යම් වෙලාවක අපි භාවනාදී දැක්කනම් හිතගෙන ඉන්නකොටත් මේක පේනවා, ඉඳගෙන ඉන්නකොටත් මේක පේනවා, සක්මන් කරනකොටත් පේනවා. නොදකින්න තැනක් නැහැ. එතකොට තමයි පේන්නේ මේක සදාකාලික ධර්මයක්. කිනකොට අයිති දෙයක් නෙවෙයි මට අයිති නම් මේක පුතක් තමයි. පෞද්ගලිකයි මේ කිහිම එකක් නෑ මේ සනාතන ධර්මයේ දකින්නකන් තමයි අපිට දෙස්තිදි පශ්චාත්තාව වෙවි මේක අනිවාර්ය දුකක් වඩපත් කරගන්න. ඒ නිසා මේ රූප ධර්මතාවයක් බව, ස්වභාවයක් බව, භාවයක් බව මේ සංචිනේ පට වියාපෝ තේජෝ පමණක් බව. ඊට පස්සේ තියෙන මේ වේදනාව මේ හේතුන්ගේ නැති වෙන දෙයක් මිස මට වද දෙන්නවත් මට සැප දෙන්නවත් ආප එකක් නෙවෙයි. වේදනාව කොතන සිද්ධ toy ක්‍රියාවලියම තමයි. මේ සංඥාව නෝ හොඳයි නරකයි හරි වැරදි කුයින් පව් කුසල් අකුසල් කියන දේවල් අපි මේ මගදී අහුලගත්ත මිනුන් දඩ බවත් ඒවා කවදාකවත් කේවල තත්වයක්. එහෙම නැත්නම් නයිසાર્ගික ගුණයක් මේකේ නැති බවත් මේ ආත්මය ගන්න සංඥාව ලබන ආත්මය තියා මේ උදේ ගන්න සංඥාවට හැඳා වෙනකම්වත් තියෙන්නේ නැති බවත් දන්නවනම් මේ සංඥාවන් නිසා මොකටද කහපාදී වන්නේ ඒ වගේම අපි හිතනවා නම් මේ විදිහට වේද මේ සංකත වූ විපරිණාමයට පත්වෙන්නා වූ තවන වූ පෙළන වූ මේ ශක්ති මට හදන්න පුළුවන් වෙයි කීකරු කරන්න පුළුවන් වෙයි මගේ වාසියට ගන්න පුළුවන් වෙයි කියලා ඒක ඉතින් හරියට අර ලේනෙක් තමන්ගේ වලිගෙන් මොහොත ඉඳ හදන ගන්න එක අදිස්ථානය වගේ එකක් තමයි. ඒක හරියට දැකපු කෙනෙක් කවදාකවත්
මේකට මේ රස කරන්නවක්වත් හැඩ කරන්නවක්වත් ළඟට කරගන්නවත් හදන්නේ නැහැ. දන්නවා මේක සනාතන ධර්මතාවයක්. අපිට තියෙන ලොකුම දේ තමයි මේක දැකලා විපස්සනා කරලා මේකේ තියෙන අනිත්‍යත්වය. මේක බලන්න පෙළෙන ගතියක් කියන දුක්ඛත්වයක් බවත්. නමුත් මේක කරේ දාගන්න ඕනකම නැහැ. මේක මම ඇඟිලි ගැහුවත් නැතත් අනාත්මක වැඩ කරන එකක් බව දැනගත්තොත් උතුමාකාර ඉස්පාසුවක් එන්න පටන් ගන්නවා. මන්නේ විදියට මේ ධර්මතාවයේ දැකලා තේරුම් අරගත්තොත් ඒක මේ නැවත නැවත හොදෝද මණි දෙමිලක් නෙමෙයි සදාකාලික දෙයක්. ඕනම තැනකට අර ධර්මයේ තියෙන ගුණ 6 අනුව පෙන්නලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. ඉතින් මේක සාරිපුත්‍ර සඳහන් කරා මේක තමයි ශාසනය කරන්නේ කියලා. ශාසනය රකින්නවා කියන්නේ මෙච්චරයි. ඉතින් අපි දන්නවා මේක බණක් අහලා කල්පනා කරලා මානසිකව හිතලා ගන්න බෑ. ඒක නැතුවත් බෑ. ඒවත් තියාගෙන භාවනා කරනකොට ටිකෙන් ටිකෙන් අපේ මේ මමයේ මාගේ කියන ගති තුනී වෙන්න පටන් ගන්නවා. ඒ තුනී වීම වෙනකොට සම්මුතිය වෙනකොට ධාතු මනසිකාරය එන්න පටන් ගන්නවා භාෂාවක් විදියට. ධාතු මනසිකාරය පෙන්නන්නේ සන්තතිය. ධිකයට පවතින ගතිය. මේ සන්තතිය දැක්කා නම් මේක විනාශ වෙන දෙයක් බව දැක්කා නම් ආර්ය විනේ ඊගාව සමීකරණ ඉදිරියට යනවා විනාශ වෙනවා නම් දුකයි. ඒක වෙන මොනම දෙයක් අන්න ඉතාමත්ම සරල සමීකරණයක් තියෙන විනාශ වෙන බව දකින්න නම් මේකේ මුල මැද අග කොතනකවත් ස්පර්ශයක් නැතුව ඒක දුකයි. එහෙම වෙනස් වෙන, එහෙම දුක් වෙන දෙයක් ආත්මය කියලා ගන්න දෙයක් නැහැ කියන එක විතරමයි බුදුරජාණන් වහන්සේ අලුතෙන් අපිට කියලා දීපු දෙය. මේක විනාශ වෙන සුළු බවත් බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සරහ දැකලා තියෙනවා. දුකට පිටන බවත් බුදුරජාණන්සේ දැනගෙන හිටියා. නමුත් ඒගොල්ල හිතුවා මේක සර්වබලධාරී ආත්මීය වූ දෙවි කෙනෙක්ගේ වැඩක් කියලා. සර්වඥාසික වනේ මේ ජීවිතේ Tamanට මේක දැක ගන්න පුළුවන්. එදාට මේකට කියන්න වෙන්නේ ආත්මයක් මේකේ නැහැ. අනාත්ම ගතියක් තියෙන එක තමයි කියන එක. එච්චරමයි අතර බුදුරජාණන්සේ පෙන්නේ. අපිට වෙලා තියෙන්නේ මේක දකිනවා. දැක්කට මේක ආත්ම කරගන්න හදනවා. මේක මගේ ඇඟට මොන හරි වෙයි. මගේ හිතට මොන හරි වෙයි. මගේ ආත්මයට කැලලක් නින්දාවක් කරදරයක් වෙයි කියලා අර දකින සෑම දෙයක්ම සම්මතය තුලින් ගන්න ගියොත් වෙන්නේ මොකද්ද? නැති ආත්මයක් ඇති කරගෙන මේ කරදර දුක් විඳින ගතිය. ඒ නිසා භාවනාව විතරකින් බෑ. ඇත්ත වශයෙන්ම කලින් දැනගෙන ඉන්නත් ඕනේ. ඒ දර්ශන පිළිනකොට සෑම වෙලාවකම මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මාගේ ආත්මේ නෙවෙයි කියන දර්ශනය, ඒ කියන්නේ ඒ theory එක, ඒ මූල ධර්මයේ නිතරම තමයි ළඟ තියෙන්නේ. ඒකෙ වෙන්නේ මොකද්ද? අර මේ කැඩිච්ච කංශ භාණ්ඩයක් වාගේ මොනාරි වෙච්චිකම වහා ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. මේකේ තියෙන මේ මමන වෙන, මගේන වෙන, ආත්මන වෙන ගතිය දැකදක ඉඳ ගියාම ප්‍රතික්‍රියාව නතර මේක තමයි සමාජික වශයෙන් සිද්ධ වෙන එක Tamanක් තේරෙනවා. අන්තිම වෙන කර්ම රශීම නතර වෙනවනම් කෙලස් කැපිලා යනවනම් විපාක වලට එන්නේ ඉඩක් නැහැ. ආය ජීවිතයක් ඇති වෙන්නේ ඉඩක් නැත්නම් සංසාර වටේ කැඩෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ පැමිණෙන දුක් පැනිරහයි කියන අපේ මේ සිංහල කියමන අනුව භාවනාදී ටිකෙන් ඉන සෑම දෙයක්ම ධාතු මනසිකාර වශයෙන් බලන් ඉගෙන ගන්නවා නම් පුහුණු කරනවා නම් ඒකේ ප්‍රධානම පසු ප්‍රතිඵලය තමයි රුසන් නැති ගති නැතු වෙනවා. නොවිසලසුණු ගති නැති වෙලා ඉනදී බාර ගන්න ලෑස්ති වෙනවා. එතකොට මේ පුත්කලයාගෙන් අර පැලිච්ච ඉරගිය කංශ වාන්නේකට කවුරු හරි ගැහුවට රැව් පිළිටව දෙන්නේ නැතුව වගේ එක ටික කියමන් නැහැ. ආ ඒක එහෙමදා හොඳයි. එච්චර. ආයෙ මොනවාක්වත් එක ටිකට ගැටෙන්නේ නැහැ. එතකොට අර මනුස්සයාට තනිය අතින් අප්පුඩියක් ගන්න බෑනේ. අපි හැප්පුණොත් තමයි අප්පුඩියක් වෙන්නේ. හැප්පෙන්නේ නැතුව ඉච්චම අප්පුඩිය එතනම නතර වෙනවා. මෙන්න මේ විදිහට මුළු ලෝකෙම නිවන් දැකලා නැතත් Taman හරියට මේ ක්‍රමය දන්නවනම් මුළු ලෝකෙම අපිට ගැටුම් එහෙම නැත්තම් කුප්පණ ගතිය ඉදිරිපත් කරලා මේ විෂම ලෝකේ සමහිත පැවැත්ම කියන එක ලෝකයේ විෂම කමේ තියෙන සංකීර්ණත්වයේ මත පවතින එකක් නෙමෙයි තමයි ශාසනය දැනගෙන පුහුණු කිරීමේ දක්ෂකම. එනිසා ඉවැනි විෂම ලෝකයක තමයි මේ සමහිත හිත පැවැත්මේ වටිනාකම තියෙන්නේ. සරුවචනාංශ කරපු වැඩේ අපි කරන වැඩේ අතර කිසිම වෙනසක් නැහැ. වෙනස එකම වෙනස උන්වහන්සේට ගුරුවරයෙක් නැතුව මේ කරපු එකයි. ඒ දෙයම අපිට මේ සර්වචනාචේ අත්විඳපු මේ ශාන්ත සුන්දර තත්ත්වයට යන්න ඕන කරන්න වෙනවා. කවුරුරි හිතනවා නම් මේක දන් දීලා සිල් දැකලා මේක මට මේ චතල් මාර්ග ක්‍රමයේ කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් වෙන කෙනෙක්ගෙන් ඉල්ලගෙන කරන්න පුළුවන් වෙයි කියලා ඒ කියන්නේ බුබ්බඩ කමන කම්මැලි කමන කරන කතාව. කද්දාකවත් නැහැ හැම පියවරක්ම එක එක තමන් වශයෙන්ම කළ යුතු. එචා ගෝධනෙක් හිතනවා එකම ධර්ම මණ්ඩපදී සබ් ධර්ම ශ්‍රවණය කිරීමේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබීවා කියලා සාදු කියලා නිවන් දකින. එහෙම වෙන්නේ මේ වගේ වැඩ කරපු අයට තමයි. එහෙම නැතු එකවර නිකන් බිම්මල් පිපෙන වගේ අතන මෙතන එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් හක් කාලෝ එක තැන් තැඟුල පන්තුරු යට රහතන් වහන්සේලා පහළ වෙන්න පුළුවන් නේ. එහෙම වෙන්නේ නැහැ. උගාක් මහන්සුණා තමාරු බව භාවනා කරන අය දන්නව. නමුත් අතාරින්න එපා. මේ කරන සෑම වැරද්දකින්ම සෑම මතුවෙන දුකකින්ම ඉදිරියට යන පඩරයක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේ සාරිපුත්තු සාංශ මේ අවුරුදු 2005 ගානට ඉස්සලා දේශනා කරපු දේ අපි නැවත නැවතත් අර නිලාගත් මල් වාදනයකට බැන් ඉහිනා වගේ ඉති ප්‍රාණ භාවය රැක ගන්න අපි ධර්මයේ ඉතිපත් කරගන්නේ. අපේ භාවනා ජීවිතයේදී මුල දෙන්න වෙන සෑම දුකක්ම අවසානයේ අපි බලාපොරොත්තු වෙනා වූ දුක්ඛ සත්‍ය නියෝජනයක් මිස වැරද්දක් නෙවෙයි. ඒක මේ දකින බව දුක්ඛ සත්‍යෙට ලං වෙන බව නිසා අපි මේ පැමිණි දුක් පරිරාය කියන තව ඉදිරියට යන්න මේ ධර්ම කොටාසියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනා මෙතනින් නැවත කරනවා. සියලු දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා.
නිස්සාරණ වනයේ ආරණ්‍ය සිංහාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදුවකම ධම්මජීව ස්වාමීන් වහන්සේ.